ලිමිටඩ් වැඩසටහනට සහභාගී වීම සඳහා විශේෂයෙන්ම අපේ ආරාධනාව පිළිගෙන මේ පැමිණ සිටින සමස් ලංකා ජමේතුල් උලමා සංවිධානයේ උපදේශක ඕකේ පවතින සිදුවීම් පිළිබඳව බලනකොට ත්‍රස්තවාදී පිළිබඳව. ඒ වගේම මේ ත්‍රස්තවාදී සංවිධාන අතර මෑත කාලන ප්‍රමුඛම කතා වෙනවා මේ අෆ්ගනිස්තානයේ ගත්තුතින් තලෙබාන් සංවිධානය. ඒ වගේම පාකිස්තානයේ ගත්තුතින් අල් කයිඩා වැනි සංවිධාන, ඒත් නයිජීරියාව, ලිබියාව, කාශ්මීර වින්ද සට මේ යම් යම් අභ්‍යන්තර අර්බුද මේ රටවල් ඇතුළේ, ඒ වගේම දේශසීමා සම්බන්ධ ප්‍රශ්න, කාශ්මීර, ඉන්දෝයේ ප්‍රශ්න ගත්තුතින් එහෙම. ඒ වගේම තමයි දැන් ඊජිප්තුව, ටියුනීසියාව ගත්තත්, චෙච්නියාව, බොස්නියාව වගේ ගත්තත් ජිහාඩ් වගේ සංවිධාන සම්බන්ධව මේ ගැටුම් තත්ත්වයන් මතුවෙනවා. මේවා මේ භාවිතාවේ හඳුන්වන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන කියලා. එහෙම තමයි ඒ ත්‍රස්තවාදී සංවිධාන හඳුන්වන්නේ. එතකොට මේ තත්ත්වයන් එක්ක අපි මේ ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වන මේ මුස්ලිම් අන්තවාදය ඔබ පිළිගන්නවද?
නිලුපගේ ප්‍රශ්නය ඉතාමත්ම ඍජු එකක්. අන්තවාදය පිළිගන්නවාද කියලා අහපුවාම බුද්ධියේ සාංකාවක් තියෙන කෙනෙක් අන්තවාදය පිළිගැනීමට සූදානම් වෙයි කියලා මගේ සැකයක් තියෙනවා. මොකද අන්තවාදය කියන්නේ යථාර්ථවාදය, සත්‍ය, සුදුසුදේ මේවායින් දුරස්ත වෙලා එක අන්තයකට රැඹුරු වී කටයුතු කිරීම තමයි අන්තවාදය. ඉස්ලාමයේ තුල එවැනි අන්තවාදයක් කොහෙත්ම නැහැ. එවැනි අන්තවාදයක් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල කිසිම තැනක ඒකට අනුබල දෙන අදහසක් කොහෙත්ම සඳහන් වෙලත් නැහැ. විවිධ උදවිය සමහර විට අල් කුරානයේ පාඨ අපිට වුණ විග්‍රහ කළ හැකි. ඒ පාඨ ඒ සන්දර්භයේ පිටතටගෙන ඒ සන්දර්භයේ සමගම සාකච්ඡා කරනවා නම් අත් වශයෙන්ම ඒකේ සැබෑ අර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එවැනි දේවල් පවසන හැරෙන්න මුළු අල් කුරානයේ වැදගත්ම වාක්‍යයක් තියෙනවා. ඔබ එක් පුද්ගලයෙක්ව සතේ නීතියට එකයිකුව මරා දැමීමේ හේතුව කොට ඒ හැරෙන්නට මරා දැමුවේ නම් අනිසි ලෙස මුළු මහත් මිනිස් සංහතියම මරා දැමුවා සමානයි. මේ අල් කුරානයේ වාක්‍යයක්. එලෙසම ඔබ යම් පුද්ගලයෙක්ව ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔබ කොටස්කාරයෙක් වුණා නම් මුළු මිනිස් සංහතියම බේරාගත්තා හා සමානයි. මේ අල් කුරානයේ ගැඹුර.
ඔව්, එතකොට දැන් මේ වැනේ දැන් ජිහාඩ් ගත්තොත් එහෙනම් අල් කයිඩා මෙවැනි සංවිධානවල ඉන්න උදවිය මේ අල් කුරානය, ඒ වගේම මේ නබිතුමාගේ ශුද්ධ වූ කියමන් වැරදි ආකාරයට භාවිත කරමින්ද ඉන්නේ.
එතකොටම මෙතන ජිහාදයේ කියන එක වැරදි අර්ථකථනයක් දීලා තියෙන්නේ. ජිහාද් කියන්නේ ත්‍රස්තවාදය නෙවෙයි. ජිහාද් කියන අරාබි වචනයේ අර්ථය ප්‍රයත්නය, ව්‍යායාමය, උත්සාහය. අතවසෙම කිව්වොත් මොහම්මද් අවසාන ධර්ම දූතයාණන් එක් බරක් කිව්වා මේ ජිහාදයේ ශ්‍රේෂ්ඨතම ජිහාදය ඔබේ හදවතේ ඇතිවෙන අකුසලයට එරෙහිව ඔබ චෛතසිකයේ කෙරෙන්න කරන්නා වූ අර්ගලය. දැන් මනුෂ්‍යයාගේ චෛතසිකය තමයි ඔහුගේ සිතිවල සිතුවිලි උත්පාදනය කරන ස්ථානය. දැන් එතන මනුෂ්‍යයාගේ චෛතසිකය තුළ කුසල් හා අකුසල් සිතුවිලි නිරන්තරයෙන් මතුවෙමින් තියෙනවා විවිධ හේතු මත. එතකොට ඒ අකුසල් සිතුවිලි මතුවෙන විට ඒට එරෙහිව තමන් දරන්නා වූ ප්‍රයත්නය ශ්‍රේෂ්ඨතම ජිහාදයේ හැටියට වරක් පැස්සුවා.
අනේ මම අදහස් කරන්නේ ජිහාඩ් නමින් ක්‍රියාත්මක වෙන සංවිධානය
පිළිබඳව. මම සමාවෙන්ද නිලප මම කියන්නේ මම ජිහාඩ් කියන වචනය ප්‍රකාශ කළ නිසා ජිහාදය දැන් මෙතන පැහැදිලිව මම කරුණු කීපයක් මම කියන්න දැන් ඉස්ලාමීය සම්ප්‍රදායික අර්ථයෙන් තවත් දහමක් දෙවේ. ඉස්ලාමීය කියන්නේ පරිපූර්ණ ජීවන සැලැස්මක් මනුෂ්‍ය වර්ගයාට ඉදිරිපත් කරන වැඩපිළිවෙලක්. දැන් මේ තුල දැන් මානව විද්‍යාත්මක පරිශ්‍රණ කීපයක ඇන්ත්‍රොපොලොජිකල් රිසර්ච් කීපයක ප්‍රතිඵලයක් ඇටියට සත්‍ය වශයෙන්ම පිළිගන්න තියෙන යුද තත්වයන් මිනිස් සමාජයන් තුල ඇතිවීම වැළක්විය හැකි සාධකයක් නෙවෙයි. දැන් මේක පරිපූර්ණ මඟ පෙන්වීමක් වුණා නම් යුද්ධ තත්ත්වයට මිනිසා කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව නිවැරදි මඟ පෙන්වීමක් ඉස්ලාමිය තුල තියෙනට ඕන. ඒකේ සාරාංශය විතරම කෙටියෙන්ම කියන්නම්. යුද්ධ තත්ත්වයක් ඇති වුණොත් මෙන්න මේ කරුණු පිළිපැදීම නබිතුමාගේ උපදේශ අනුව අනිවාර්යයෙන් අපි කළ යුතු දෙයක්. කිසිවෙකු ගින්දෙන් පුළුස්සා මරලා දැමීම හෝ ගින්දෙන් වදහිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය සටන් කිරීමට නොහැකිව සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුයි. තුන්වෙනි කාරණය යුද සිරකරුවන් මරා නොදැමිය යුතුයි. හතරවෙනි කාරණය බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකු මරා නොදැමිය යුතුයි. පස්වෙනි කාරණය ජනාවාසයන් පහර දීම, මංකොල්ල කෑම, දේපළ හානි සිදු කිරීම සපුරා තහනම්ය. තමන් සමග සටනට එන්නන් සමග පමණක් සටන් කළ යුතුය. දැන් යමෙක් කියන්න පුළුවන් 9/11 එකේ අපි 5000කට වැඩි මිනිස්සු ඝාතනය වුණා. දැන් මේ පිළිබඳව වුණත් ඇමරිකාව අභ්‍යන්තරයේම මතවාදයක් කටිකරමක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් උගතුන් විද්‍යාඥයන්ගේ සහභාගිත්වයෙන් මේක ඇමරිකානු රජයේ අභ්‍යන්තර ක්‍රියාවක් කියලා. මේක මම සහතිකයක් මට දෙන්න බෑ.
ඔව් මගේ අතන ප්‍රශ්නේ උනේ අර සංවිධාන දැන් ඒ සංවිධාන ඔයවා නැත්තම් වෙන යම් විදාකාර විදියට මේ වෙන්නේ සංවිධානගත වීම ලෝකයේ තියෙනවා. එතකොට
මේ දැන්
ඔවුන් මේ ඉගැන්වීමට පටහැනිවද ක්‍රියාත්මක වෙන්නේ.
ඒ ඉගැන්වීම මම කීපය කියලා ඉතින් මම කියන්නේ සමන් යතරපටු රටක වැසියන්ගේ මේ වටිනාකම නොගවා කිසිවක් ලබා නොගත යුතුය. මූර්ත දේහයන් අපහාසව නායිරුන් කටයුතු කිරීම හෝ අංක ඡේදයන් කිරීම සපුරාතාන සතුරු මෘතදේහ ඔවුන්ගේ කඳවුරට බාර දී යුතුය. එළම ඇති කිසිම කිවිසුමක් කඩනකොල යුතුය. දැන් අපි සතුරු පිරිසක් සමග යුද්ධයකට යනවා නම් අපිට ඒ කිවිසුමක් තියනවා නම් ඒ කිවිසුමේ කිසිම කොන්දේසියක් කඩකිරීමේ අයිතියක් අපිට නැහැ. මහලු අය, රෝගීන්, ස්ත්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය. මේක ඉස්ලාමීය ඉගැන්වීම. ඊළඟට ගස් හා භෝග වර්ග විනාශ නොකළ යුතුය. මේවාට ගිනි තැබීම සපුරා තහනම්ය. සතුරු කඳවුරට අයත් ගව මහීෂ අදින් නිකරුණේ මරා නොදමිය යුතුය. දැන් මෙවැනි ක්‍රියාවන් වලට අනුකූලව ඒ අය ඒකට කටයුතු කිරීමේ ක්‍රමවේදයන් රාශියක් තියෙනවා. දැන් මේ අය ක්‍රියා කරන ක්‍රමවේදය දිහා බලනකොට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මේ ක්‍රියාකාරකම් සිදු වෙන වාදයේ කියන එක පිළිබඳව අපිට සහතිකයක් දෙන්න හැකියාවක් නැහැ.
ඔව් පැහැදිලි. ඒ කියන්නේ ඔවුන් යම්කිසි අන්තරාමී තැනක ඉන්නවා කියන මතය ඔව් පිළිගන්න.
ඔව්.
දැන් මේ ප්‍රවේශය ගන්න මේ එක හේතුවක් බවට පත් වෙන්නේ මේ ඔබගෙන් මේ මෙවැනි ප්‍රශ්නයක් අහන්න හේතුව බවට පත් වෙන්නේ මන්සූර් මහත්මයා. දැන් මෑත කාලේ රටේ ඇති වෙන යම් මේ ව්‍යාප්තීන් සම්බන්ධව හලාල් සම්බන්ධ කතා බහ වේවා, එහෙම නැත්නම් නිජාබ් බුර්කා සම්බන්ධ කතා බහ වේවා, يعني මේ සිරුර සම්පූර්ණ ආවරණය කිරීම සම්බන්ධ මේ කතා බහ වේවා, මේ රටේ ජනතාව තුළ එහෙම නැත්නම් යම් යම් මේ පාර්ශව තුළ මේ යම් කිසි මතවාදයක් තියෙනවා මේ රටේ ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාත්මක වෙන්න යනවාද කියලා. ඒකට මොකද ඔබ දෙන පිළිතුර?
අතවසෙම ඉස්ලාමීය අත්වාදය මේ රට ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳව වඩාත්ම නිවැරදි තොරතුරු දැනගත හැකි හොඳම ආයතනය තමයි මේ රටේ බුද්ධිංශය. මේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය. අපි අතවසෙම කිව්වොත් මේ යුද්ධය දිනා ගැනීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දක්ෂතාවය හා හැකියාවන් අපි උපරිමයට මේ රටේ ජනතාවට ලැබුණා. ඒ එතුමා එක ස්ථානයක ඉඳ මුළු යුද්ධ කටයුතුම මෙහෙයුවා. මේක තුලින් අපිට යුද්ධයේ මෙහෙවන්නට එතුමා යටතේ මේ CIA FBI පරදවන ආරක්ෂක බුද්ධිංශයක් තිබුණා. මේ බුද්ධිංශයට තෝඩු දාලා මේ කණ විදලා මේ අපිට මෙහෙ අත්මවාදයක් ක්‍රියාත්මක කරන්න බෑ. අපි එසේ කටයුතු කරනවා නම් පළමෙනි චෝදනාව ආයුත්තේ මේ රටේ බුද්ධිංශයට. අපි මුද්‍යංශයට ආරාධනා කළා. NIB එකට ආරාධනා කළා. අපි මේ චෝදනාව එන නිසාම ආරාධනා කළා. ඇයි? මේ ඇඟිල්ල අපිට දිගු වෙනකොට අපේ නිර්දෝෂීභාවයේ ලංකාවාසී මේ රටේ බහුතර අපේ සහෝදර සිංහල බෞද්ධ ජනතාවට අපි ඔප්පු කළ යුතුව තිබුණා. රජයට ඔප්පු කළ යුතුව තිබුණා. මේ රටේ බහුතර සිංහල ජනතාව අපිත් එක්ක හිතවත් උදවිය. අපේ ලේ ඥාතිය මේ පිළිබඳ කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඒ උදවියට අපිට වගකීමක් තිබුණා. විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා මත වෙනවා. මේ චෝදනා දෙපය මත හිටුවා ඒට ජීවියක් ලබා දී එය ඉදිරියට ගෙන යන්න පුළුවන් හැකියාවක් නැති චෝදනා.
හොඳයි, දැන් කලින් කාරණාවේදී මේ ඔබ මතකල කාරණාවක් තමයි මේ ඉගැන්වීම අනුව යම් ප්‍රතිපත්තියක් තියෙනවා. යුදමය තත්වයකදී යන්න ප්‍රතිපත්තියක් රසක්ව බනවන්න කළා අපි අර අන්තවාදී පිළිබඳ කතා බහෙදී. දැන් මෙතෙන්දී මට මතුවෙන එක ප්‍රශ්නයක් තමයි ඔබගෙන් ඒ වෙලාවේ අහන්න මිහිරි ප්‍රශ්නේ. දැන් ලිබියාවේදී මේ ගඩාවි ජීවිතයේ ඉල්ලද්දේ ගඩාවිගේ මේ ගඩාෆිගේ ජීවිතය නැති කිරීම ගඩාෆි මරාදේ එහෙමනම් අනුමත කරන්න බැහැ නේද?
අතොන්සේම නිරූප ඉස් දැන් මම උදාහරණයක් කියන්නම්කො. නිලුපුගේ ප්‍රශ්නය ඉතා සාධාරණීය යුක්තිසහගත පිළිතුරු අතවශ්‍යම සපයුතු ප්‍රශ්නයක්. ඒක මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම මේම ප්‍රශ්නයක් ඒකට මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. මත්පැන පංචශීලය තුල සුරාපේරේ මජ්ජපමාණ රට්ටාන වේරමණී සික්ඛාපදා සමාදියා මේක මුළු බෞද්ධ ජනයාට අදාළ වෙන ඉගැන්වීමක්. බුදුන් වහන්සේගේ අලංකාර දේශනාව තුල මේක අඩංගු වෙලා තියෙනවා. මම බෞද්ධ මත්පැන් බීවොත් අපිට බුදු දහම දොස් කියන්න පුළුවන්ද? නෑ. දැන් ලිබියාවේ ගඩාෆි ජීවිතයේ ඉල්ලන විට ඒ කළ ක්‍රියාව නිලූපටත් අනුමත කරන්න බෑ, මටත් අනුමත කරන්න බෑ. ඒක මම පිළිගන්නවා. නමුත් ඒක ඉස්ලාමයට විරුද්ධ චෝදනාවක් හැටියට මතු කිරීම තමයි මෙතන අපේ අතර අර අපේ තීර මේ එකඟතාවයකට එන්න බැරි තත්ත්වය ඒකයි. ඒ ඇරෙන්න දැන් ගඩාෆි මම පුද්ගලික මුඩ ගැහිච්ච කෙනෙක්. තුන්සරයක් මම මුඩ ගැහ ඒ රටට ගිහිල්ලා තියෙනවා මම. තුන්සරයක් කියලා පුද්ගලික මුඩ ගැහිච්ච කෙනෙක්.
හොඳයි, අපේ කතාවේ තවත් තැනකට තමයි යන්න ඕමනාව තියෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් මේ අපි මෑත කාලන බැලුම්ගලේ අනාවරණය කරපු මේ බුර්කා, ඒ වගේම නිකාබ්, එවැනි මේ හිජාබ් මෙවැනි ඇඳුම් පිළිබඳ මතවාදයක් වෙන. මොකද දැන් මේවා නොදන්න හිතුවතන් ඉන්නවා නම් දැන් මේ වෙනකොට අපි දැකලා තියෙනවා කළු මේ ඇඳුමක් කාන්තාවන් අඳින මේ සිරුර මුළුමනින්ම ඇස් පමණක් වැහෙන විදිහට ඒ ඇඳුම ඒක මේක මේ නිකාබ් යනුවෙන් තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේක විවිධ ස්වරූප බුරුකා එහෙම කියලා තියෙනවා. නමුත් දැන් මේ රටේ කාලාන්තරයක් තිස්සේ මේ හිටි ඉස්ලාම් කාන්තාවන් තුල මේ தত্ত্বය දකින්නට තිබුණ නැහැ. එතකොට මේ தত্ত্বයත් එක්ක අපි මේ ප්‍රශ්නය යොමු කරන්නේ මුරෂිද් මුලෆර් මහත්මයාට. මුලෆර් මහත්මයා, මේ මොකද්ද හරියනුව මේ ආගම තුල කියලා තියෙනවද මෙහෙම සම්පූර්ණයෙන්ම සිරුර වැහෙන්න අදින්න කියලා?
මම ප්‍රශ්නයට පිළිතුර දෙන්න ඉස්සල්ලා ඇත්තෙන්ම මම පොඩි විෂයක් විස්තර කරන්න කැමැති. ඇත්තෙන්ම ඉස්ලාමය පිළිබඳව අසන බොහෝමයක් ප්‍රශ්න, හලාල් හෝ වේවා නැත්නම් නිකාබ් හෝ වේවා නැත්නම් ත්‍රස්තවාදී හෝ වේවා, මේ හැම දෙයක්ම පුළුල් විස්තරාත්මක මාතෘකාවක්. මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් ඇත්තටම ඉස්ලාමයේ තිබෙනා වූ නිකාබ් හෝ හලාල් හෝ නැත්නම් ජිහාද් හෝ යම් කිසි දෙයක් විස්තර කරන්න ඉස්සෙල්ලා ඔහුට ඉස්ලාමයේ තිබෙනා වූ බේසික් ෆන්ඩමෙන්ටල්ස් ඉගැන්වීම පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. පයිතගරස් ප්‍රමේය පිළිබඳව ක්‍රමයේ පිළිබඳව අවුරුදු 5 ඉන්න දරුවෙක්ට උගන්වන්නේ වෙලාවේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම දන්නේ නැත්නම් එකපාරටම පයිතගරස්ගේ ඒ ක්‍රමයේ පිළිබඳව කියන්න බෑ. දැන් එකපාරටම නිකාබ් කියන ප්‍රශ්නය අහන අවස්ථාවේදී මම කියන්න කැමති උදාහරණයක් එක. පාරේ යන වෙලාවේ මාර්ගයේ නීති රීති තියෙනවා. මේ මාර්ගයේ නීති රීති කියලා කියන වෙලාවේ සමහර නීති රීති තියෙනවා වාහනේ යන කට්ටියට නීති රීති. ඒ වගේම සමහර නීති තියෙනවා පදික වේදිකාවේ ඇවිදන් යන කට්ටියට තියෙන නීති රීති. ඒ වගේම සමහර නීති රීති තියෙනවා වාහනයට සතු නීති රීති. රිය පදවණෙක් කෙනාට ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඔහු වම් පැත්තෙන් වාහනේ එලවන්න ඕනේ. ඒ වගේම යා වාහනේ පටිය දාගන්න ඕනේ. ඒ වගේම පදික වේදිකාවේ යන පුද්ගලයෙකුට තියෙන නීති රීතියක් තමයි ඔහුත් ඒ yellow cross එක දැක්කම තමයි පාර මාරු වෙන්න ඕනේ. paper කෑලි පාරේ දාන්න යාට අනුමැතිය නැහැ. ඒ වගේම වාහනයට තියෙන නීතිමාලාවක් තමයි ඒ වාහනේ දුම් චෙක් කරන්න ඕනේ. 400cc තියෙන bike එකක් අපේ රටේ එලවන්න අනුමැතිය නැහැ. මේ වගේ නීතිමාලාවන් තියලා තියෙන කාරණාව ඇත්තටම මිනිසුන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා තමයි. යම් කිසි ආරක්ෂාවක් සඳහා තමයි මිනිසුන් අතර හොඳ තත්වයක් මේ සමාජයේ ඇතිවිය යුතුයි ශීලාචාරකමක් වාහනයක් එළවන වෙලාවේ ඇතිවිය යුතුයි කියන එක තමයි පරමාර්ථය. ඒ වගේම මේ නීතිමාලාවන් උල්ලංඝනය කරන වෙලාවේ දඬුවමුත් අපේ රටේ තියෙනවා. යම් කෙනෙක් බෙල්ට් එක දාන්න නැතුව ගියා නම් රුපියල් 5000යි. යෙලෝ ක්‍රොස් එකේ පාර මාරු කරේ නැත්නම් කෙලින්ම කෝට්ස් වලට. දැන් ගම්බද පුද්ගලයෙක් නගරයට ඇවිල්ලා බලන්නකො මේක කුරිරු නීති රීති දාලා තියෙනවනේ මේ පාරේ ඇවිදින පුද්ගලයින්ට. පේපර් කෑල්ලක් සිංගප්පූරුවේ දැම්ම නම් ඩොලර් ගාණක් ගෙවන්න ඕනෙලු. මේ පටිය විතර දැම්මේ නැත්නම් රුපියල් 5000ක් ගෙවන්න ඕනෙලු. මේ ගම්බද පුද්ගලයාට ඇත්තම තේරෙන්නේ නැහැ මේ නගරයේ මේ හැම නීතියක්ම දාලා තියෙන්නේ මිනිසුන්ගේ යහපත සඳහා කියලා කියන එක. දැන් ඉස්ලාමයේ දිහා බලන කල අපි තේරුම් ගන්න ඕනේ ඉස්ලාමයේ හැම විෂයකටම නීති රීති දාලා තියෙන්නේ මිනිසුන්ගේ යහපත සඳහා තමයි. විවාහ ජීවිතය දිහා බැලුවත් ඒ විවාහ ජීවිතයේ නීතිමාලා තියෙනවා. ඔහුගේ ගනුදෙනු දිහා බැලුවත් හලාල් ගනුදෙනු කිරීමේ ක්‍රමය පිළිබඳව නීතිමාලාවන් තියෙනවා. ඒ වගේම තමයි පෞල් ජීවිතයක් ගත කරනවා නම් ඒකටත් නීතිමාලාවන් තියෙනවා. මේ නීතිමාලාවන්ට විරුද්ධව යන වෙලාවේ ඒ සඳහා දඬුවමුත් තියෙනවා. මාර්ගයේ යන අවස්ථාවක අපිට දන්නවා ඇම්බියුලන්ස් එකක් සමහර වෙලාවට යන වෙලාවක මේ හැම නීතිමාලාවක්ම ක්‍රියාන්විත වෙන්නේ නැහැ. මේ හැම එකක්ම කඩ කරලා තමයි යන්න වෙන්නේ. ඒ ඇම්බියුලන්ස් එකට තියෙන ස්පෙෂල් නීතිය. ඇයි මම මේ හැම සංකල්පයක්ම විස්තර කරන්න කිව්වොත් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. දැන් අපි යමු එක මුස්ලිම් ස්ත්‍රියකගේ වස්ත්‍රය පිළිබඳව කතා කරන්න. පළමුවෙන්ම එක මුස්ලිම් ස්ත්‍රියකගේ වස්ත්‍රය පිළිබඳව කියන්න පෙර හැම ධර්මයක්ම කැමති දෙයක් තමයි මේ ස්ත්‍රීන්ව ආරක්ෂා කරනවා. කරන්න ඕනේ කියන ඒ මතය. අපි හැම ආගමක් දිහාම නැත්නම් සංස්කෘතියක් දිහාම පොඩ්ඩක් ගැඹුරෙන් බැලුවා නම් කතෝලික ධර්මයේ අපිට දන්නවා මද මේරිගේ ශරීරයේ කොච්චර දුරට වැහිලා තියෙනවද කියන එක. ඒ වගේම ඒගොල්ලන්ගේ සිස්ටර්ස්ලා ඉන්නවා, ෆාදර්ස්ලා ඉන්නවා, වගේ සිස්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ශරීරය කොච්චර දුරට මුහුණ විතරයි අරලා තියෙන්නේ, මුළු ශරීරයම වහලා තියෙන්නේ. ඒ වගේම බෞද්ධ ධර්මයේ භික්ෂුණියක් දිහා බැලුවත් ශරීරයේ වැඩි කොටසක් වහලා තමයි තියෙන්නේ, ඔළුව විතරයි අරලා තියෙන්නේ. දසසිල් රකින්න මාතාවක් දිහා බැලුවත් ශරීරයේ වැඩි කොටසක් ඔවුන් වහලා තියෙන්නේ. ඒ වගේම බෞද්ධ ආගම ගැන මට ලොකුවට දන්නේ නැහැ. හැබැයි අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ සංස්කෘතික පොත්වල බෞද්ධ ආගම ගැන කිව්වේ නැහැ මම. සිංහල සංස්කෘතික පොත්වල තියෙනවා පෙකණිය නොදක්වා, සලුපත ඇඳ බොලට දක්වා, නොපා තන සක්වා, සිනා නොමසන් තසන් දක්වා. පපුව පෙන්වන්නේ නැතුව බොල වලලු කරේ වෙනකන් ඇඳුම් ඇඳගෙන ඒ වගේ පාරේ යන්න, hina වෙන්න එපා දත් පෙන්නලා. ඒ වගේම නොකිය සිය හිමිට නැතුවද උතුරු සලුපට ගමන ඉක්මන් කොට නොයත් නුඹ වසින ගෙයින් පිටතට. මේක අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල්. මම කියන්නේ සලුපට දාගෙන ඔළුව වහගෙන මේ සිංහල සංස්කෘතික පොත්වලත් කියන්නේ පුළුවන් තරම් වහන්න කියලා කියන එක තමයි. ඇයි මේ හැම ආගමක්ම මේ වගේ ඉගැන්වීම් කියලා තියෙන්නේ? ස්ත්‍රියක් කියලා කියන්නේ ඇත්තටම මව කියන රෝල් එක මේ සමාජයේ ප්ලේ කරන්න පුළුවන් එක ස්ත්‍රියෙකුට විතරයි.
හොඳයි, මට මේ අපේ විරාමයකට යන්නත් ඕන. විරාමයකට යන්න කලින් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට හිත උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ විරාමයකට යන්න ඕන. චම්ලිත් කතාබහට එකතු වෙනවා විරාමෙන් පස්සේ. දැන් ඔබ ඔය කිව්ව ඔය මේ කාන්තාවන් සම්බන්ධ ඒ සංස්කෘතිකාංග ඉගෙන ගන්න සමේ ඒ පාසල් අවධියේදී මුස්ලිම් කාන්තාව නිකාබ් බැඳද?
ආ, ඒ ප්‍රශ්නෙට තමයි මම දැන් උත්තර දෙන්න හදන්නේ. දැන් හැම ධර්මයක්ම කියන්නේ මේක තමයි. දැන් අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නය මුස්ලිම්වරුත් ඇත්තටම අනෙකුත් ධර්මයන් වල මුහුණ හැරෙන්න අනෙක් හැම ප්‍රදේශයක්ම වැසීම පිළිබඳව ඉගැන්වීම් බොහොමයක් තියෙනවා. ඉස්ලාම් වල දැන් මේ වියතක ප්‍රමාණයක් වන මුහුණත් වැසිය යුතුයිද නැත්නම් මුහුණ වැසිය යුතු නැත්තේද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට ඉතාමත්ම පැහැදිලි උත්තරයක් අපි කියන්න ලෑස්ති. සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමේ එක්ස්කොම් මෙම්බර් කෙනෙක් හැටියට මම කියන්න කැමති, ඉස්ලාමයේ මේ පිළිබඳව මතයන් දෙකයි තියෙන්නේ. තුන්වෙනි මතයක් නැහැ. පළවෙනි මතය මුහුණ වැසීම අනිවාර්යයි කියන මතය. දෙවෙනි මතය මුහුණ වැසීම ඉතාමත්ම සුදුසුයි ඔබිනයි කියන මතය. හැබැයි ඒක අනිවාර්ය නැහැ කියන මතයක්. තුන්වෙනි මතයක් නැහැ, මුහුණ වැසීම තහනම් කියන මතයක් කොහෙත්ම ඉස්ලාම් වල නැහැ. දැන් මම වගකීමෙන් යුතුව මේ කියන්නේ සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමේ ඕනෑම ආගමක නිකායන් තියෙනවා. මත බොහොමයක් තියෙන්න පුළුවන්. ඉස්ලාමයේ මුහුණ වැසීම පිළිබඳව තියෙන මතයන් දෙකම දෙකයි. මේ මතයන් දෙක ඇති වුණේ ඊයේ පෙරේද නෙමෙයි. මේ මත දෙක ආවේ සෞදි වලින් නෙමෙයි. මේ මතය ආවේ අන්තවාදයෙන් නෙමෙයි. මේ මතය ආවේ 1400ක් අවුරුද්දක් පාසා. ඉස්ලාමයේ ඇති වුණු දවසේ ඉඳන්ම දැන් වෙනකන් මේ මත දෙකම මේ ලෝකේ තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. හරි, දැන් අපේ සංස්කෘතියට මේක කොහොමද ආවේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
දහනන් මහත්මයා, මෙහෙම තැනකින් අපි මේ විරාමයෙන් පස්සේ කතා බහට එළඹෙමු. දැන් සංස්කෘතිය කියන එක මේ ලෝකේ සෑම රටකටම, ජාතියකටම, ආගමකටම අයිති, ජනතාවට අයිති බොහොම දෙයක්නේ. එතකොට හැමදාම ඒ සංස්කෘතික උරුමයන් ඒ අයට තියෙනවා. ඒක කාටත් පොදුයි. දැන් ලංකාවට මුස්ලිම් ජනතාව එන්නේ වෙළඳාම සඳහා. විශේෂයෙන් ඒක ඔබතුමාලා පිළිගන්න ඇති. වෙළඳාම සඳහා එන මුස්ලිම් ජනතාවට ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ බොහොම පැහැදිලිව අවසරයක් තියෙනවා ආගම දහන්න, පල්ලි ඉදි කරන්න. ඒ ගැන කිසිම ගැටලුවක් නැතුව රාජ්‍ය අනුග්‍රහය පවා ඒ කාලේ වරින් වර ලැබෙනවා මේ සඳහා. එහෙම රාජ්‍ය අනුග්‍රහයක් දෙන්න ඒ තැන තිබිච්ච ලංකාවේ කෙනෙක් අරාබි රටකට ගියොතින් ඒ අරාබි රටේ සංස්කෘතියට අනුගතව තමයි වැඩ කරන්නේ. දැන් අපි කලින් කතා කරපු බුර්කා සහ නිකාබ් කියන මාතෘකාවට මෙතනින් එන්න පුළුවන් අපිට. අපේ ගෘහ සේවිකාවක් ඒක ආගම කුමක් වුවත් මෙහි බෞද්ධ කෙනෙක් වෙන්න පුළුවන්, සෞදි අරාබියට ගියාම ඔය සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ආකාරයට ඒ ඇඳුම් හැඳගෙන සිටිය යුතුයි. එහෙම රටවල් තියෙනවා, ඒ බොහොම පැහැදිලි සාක්ෂි තියෙනවා. දැන් එතකොට එතෙන්දී ඒ අය ඒ සංස්කෘතිය පිළිගන්නවා. ඉතින් ඒක පිළිගත යුතුයි. මොකද අරාබි රටක දැන් සෞදි අරාබියේ ගිහිල්ලා පන්සලක් හදන්න දෙන්නේ නැහනේ. දැන් එතකොට ලංකාවේ ඔබතුමන්ලට පල්ලි හදන්න දෙනවා, ආගම අදහන්න අවශ්‍යය තියෙනවා. දැන් මෙතනින් අපි මේ කතාබහට ආවේ මේ ලංකාවේ මහා සංස්කෘතිය තුළ ලංකාවේ විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා කලින් කියපු කතාව තමයි මේ මූණ වැසීම සම්බන්ධයෙන් නීති දෙකයි තියෙන්නේ කියලා. එකක් මූණ වැසීම අනිවාර්යයි කියන එකක් මූණ වැසීම අනිවාර්ය නැහැ කියන එක.
එතකොට අනිවාර්ය නැහැ, ඒක හැබැයි උසස් දෙයක් කියලා කියන එක.
ඔව්. එතකොට ලංකාවේ මෙතෙක් කල සිටිය මුස්ලිම් කාන්තාව මුහුණ වැසීම අනිවාර්ය නැහැ කියන සම්ප්‍රදාය පිළිගත් අසේම එතකොට ලෝකේ අනිකුත් මුස්ලිම් නොවන රටවල් වල ඉන්න මුස්ලිම් කාන්තාවොත් මුහුණ වැසීම යම් ප්‍රමාණයක් කෙරෙන්නේ නැහැ. දැන් ප්‍රංශයේ වගේ රටවල් වල මේ විදිහේ නීතියෙම තහනම් කරලා තියෙනවා. සියලු ජනතාව එක හා සමාන මට්ටමකටපත් කරන. එතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තුල තියෙද්දි දැන් මේ ලංකාවේ සම්පූර්ණ මුහුණ වහන්න නැතුව ලංකාවේ මහා සංස්කෘතියට අනුගතව දැන් අපේ කාන්තාවන්ට අරාබි රටකට ගිහිල්ලා ඒ රටේ සංස්කෘතියට අනුගතව ජීවත් වෙන්න පුළුවන් නම් ලංකාවේ සංස්කෘතියට අනුගතව ජීවත් වීම සුදුසු නැද්ද ලංකාව වගේ රටකදී?
චම්ලි මාතා, චම්ලි පුතා කියලා මම කියන මේ ඉදිරිපත් කළ ප්‍රශ්නය ඉතා තර්කාරික එකක්. ඒක දැන් සෞදි අරාබිය වගේ රටකට ගියොත් කාන්තාව විසින් අනුගමනය කළ යුතු චර්යාවන් තියෙන එක ඇත්ත. නමුත් මම සෞදි අරාබියට පක්ෂ හෝ විපක්ෂව අදහස් ඉදිරිපත් කරන කෙනෙක් නෙවෙයි. දැන් අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ ඉස්ලාමීය ඉගැන්වීම් තුළ තියෙන කරුණු. දැන් උදාහරණයකට ද ලංකාවට අරාබි වෙළෙඳුන් පැමිණියේ වෙළඳාමට. ඒක සත්‍යයක්. ඒක ඉතිහාසගත වෙලා තිබෙනවා. මේ ආපු වෙළෙඳන් ට ඇයි ඉඩ දුන්නේ? හේතුව මේ උදවිය මේ රට පාලනය කළ සිංහල රජදරුවන්ට සම්පතක් වුණා. හේතුව ඒ උදවියගේ ආක්‍රමණශීලීත්වයක් තිබුණේ නැහැ. රට අල්ල ගැනීමේ අරමුණු නොතිබුණු බව මේ රටේ සිංහල රජවරු පැහැදිලිව දැනගත්තා. අනික රාජ්‍යතාන්ත්‍රික දැනුම ඒගොල්ලන්ට හොඳට තිබුණු බව දැනගත්තා. නාවික කටයුතු වල දැනුම එයාට හොඳට තිබිච්ච බව දැනගත්තා. වෛද්‍ය බෙදකම හොඳට තිබුණු බව මේ රටේ රජදරුවන් හා මේ රටේ වැසියන් දැනගත්තා. දැන් මෙවැනි කටයුතු වලදී වෙළඳාමේදී ඉතාමත්ම පැහැදිලිව හා අවංකභාවයකින් යුක්තව මේ ආපු අරාබි වෙළෙන්දන් කටයුතු කළ නිසා මේ අයට සිංහල කාන්තාවන්ව විවාහ කරදී මේ රටේ ප්‍රවේශිකම ලබා දීලා ඒ අයට ජීවත් වෙන්න අයිතිය ලබා දුන්නා. දැන් චම්ලිපුතාගේ ප්‍රශ්නය ලංකාවේ කාන්තාවක් සෞදි අරාබියට ගියහම ඒ සංස්කෘතියට අනුගත විය යුතුයි. දැන් අපි මේ රටට ආවොත් ඇයි අපි මේ රටේ සංස්කෘතියට අනුගත නොවන්නේ? දැන් සෞදි අරාබියට යන්නේ ඒ අය යන්නේ කොන්දේසියක් මත. ඒ අය සෞදි අරාබියට යන්නේ පුරවැසික මරුව නෙවෙයි. දැන් පුරවැසි භාවයේ තියෙනවා කිතුනුවන්ට ඕමානේ බහරේනේ මේ වගේ රටවල කිතුනුවන් බෞද්ධින් එච්චර මම දන්නේ නැහැ කිතුනුවන් රටේ පුරවැසිකම තියෙනවා. ඒ පුරවැසි අයිතිවාසිකම් මනුව කිතුනු දෙව්මැදුර රටේ තියෙනවා. දැන් ඔමාන් බහරේන් වගේ රටවල් වල කිතුනු දෙව්මැදුර තියෙන්නේ ඒ අයට පුරවැසි අයිතිවාසිකම් අනුව ලැබෙන උරුමයක් අනුව දහම පිළිපැදීම ඉස්ලාමිය තුල සාධික කළ දෙයක්. තවක් කෙනෙකුගේ දහම පිළිපදින්න එපායි කියලා කිසිම තැනක මොකද අල් කුරානයේ දෙවෙනි පරිච්ඡේදයේ 256 වෙනි වාක්‍ය ඉතාමත්ම පැහැදිලි. ඒක ඒ වගේ වාක්‍යයක් මම සියලු දහම් අධ්‍යයනය කරන කෙනෙක් මෙවැනි පැහැදිලි වාක්‍යයක් මම අනික් දහම් පොත්වල දැක්කේ නැහැ. ඉතාමත්ම පැහැදිලි වාක්‍ය දහම පිළිබඳව බලපෑම් නොකළ යුතුයි.
හොඳයි. එතකොට ආසන්නම උදාහරණය තමයි පහුගිය දිනවල ඉරානයේ තෙහරාන් නුවර වෙළඳ සල්වල තියෙන බුදු පිළිම විකුණන්න එපා කියලා නියෝගයක් එනවා. එතකොට ඒකත් එක්ක ඔය තියෙන දහම එක්ක ගැටෙනව නේද?
දැන් චම්ලි පුතා දැන් මම එන විට ලැබිච්ච අලුත්ම තොරතුරු මම ඔබතුමාට කියන්න. මොකද දන්නවද? තෙහරානයේ ඒ මම තෙහරානයටත් ආයේ පැහැදිලි ප්‍රකාශ කළ යුතුයි. ඉරානයේ පක්ෂ හෝ විපක්ෂ හෝ අදහස් දැක්වීම මගේ වගකීමක් නෙවෙයි. දැන් තෙහරානයේ වැරද්දක් වෙනවා නම් ඒක ඉස්ලාමයේ වැරද්දක් හෝ මේ දහලන් කියන මගේ වැරද්දක් ඇටියට ඔය දැමිතුල් රුමයිකේ වැරද්දක් ඇටියට කවුරුවත් නොදකිය යුතුයි.
ඔව් මේක කාරණා මත කරන් දැන් මෙතෙන්දී අපි මේ කතා බහ කියන්නේ මේ ශ්‍රී ලංකාවට පක්ෂපාතව. අන්න ඒ පද නෙමෙයි අපිට රටක් හැටියට ශ්‍රී ලංකාවට පක්ෂපාතිව තමයි කතා කළ යුතු වන්නේ.
නිරුපුතා මම ඒකට ඒකේ සත්‍යතරතුරු මං කියනවා. දැන් අද එතන උද්ඝෝෂණයක් සිද්ධ වෙලා මට ලැබිච්ච අලුත්ම තොරතුරු අපි කියන්නේ
ඉරාන් එම්බසිය
ඉදිරියේ ඉරාන තානාපති කාර්යාලය ඉදිරියේ ඒ උද්ඝෝෂණය කළ උදවියව ඉරාන තානාපති කාර්යාලය ඇතුළට ආරාධනා කරලා ඒ ඇයට ඉතාමත්ම ගෞරවනීය අන්දමින් සලකලා ඒ සිදුවෙච්ච සිදුවීම පැහැදිලි කොට දුන්නායින් පස්සේ ඒ ගැටලුව निराකරණය වුණයි කියන එක තමයි මට ලැබිච්ච තොරතුරු. මොකද්ද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? අතවසියම බුද්ධ රූපයට අපහාසයක් වන ආකාරයේ රූප විවිධ විකෘතභාවයෙන් යුක්ත රූප තිරණ ගිනිලා තියෙනවා. ඒගොල්ල දැනගත්තා මේක විවිධ තැන්වල වැරදි විදිහට පාවිච්චි කරන තත්ත්වයක්ත් දැනගත්තා. එතකොට තේරන් අගනුවර පාලකයෝ දැනගත්තා දැන් මේක තුලින් ආගමික විරසකයක් වෙන්න යනවා. එනිසා මේක තහනම් කරලා තියෙනවා. නමුත් බුද්ධ රූප ගෙනේම තහනම් කරන්නේ අර වෙනස් විකෘතතාවයකින් යුක්ත දේවල් තමයි තහනම් කරලා තියෙන්නේ.
හොඳයි අපි විරාමයකට යන්නයි සූදානම. අපි එතනින් එහාට කතා බහ කොහොමද කියලා බලමු. මේ මොකද අපි තාම නැවතිලා ඉන්න එක තැනක මේ ඇඳුම ගැලපෙන්නේ මොන ඇඳුමද ලංකාවට කියන එක අපි විරාමෙන් පස්සේ ගැන නැවතත් කතා කරමු.
විරාමෙන් පස්සේ නැවතත් ඔබ අන්ලිමිටඩ් එකට වෙන්නේ අන්ලිමිටඩ් පැලුම්ගලින් නොකී කතා එක අද එකතු වෙලා ඉන්නේ සමස් ලංකා ජමිතුල උලමා සංවිධානයේ නියෝජනය කරන මොහමඩ් මන්සූර් දහලම් මහත්මයා සමග මුර්ෂිද් මුලෆර් මහත්මයා. විරාමයට පෙර මේ මුලෆර් මහත්මයා එක කාරණාවක් මේ කිව්වා. මේ මුහුණ වැසීම සම්බන්ධ කාරණාවේදී මේ තියෙන කාරණා දෙකයි. එකක් මුහුණ
වැසීම අනිවාර්යයි කියලා කියන එක. දෙවෙනි කාරණා දෙවෙනි මතය මුහුණ වැසීම උචිතයි කියන එක. හැබැයි ඒක අනිවාර්ය නැහැ කියලා
කියන එක. අනිවාර්ය නැහැ කියන එක. දැන් මේ මෙහෙම දෙයක් මේම තත්ත්වයක් තියෙනවා දැන් ලංකාවේදී. දැන් ආසන්නම උදාහරණයක් වුණා පහුගිය දවසක රාජ්‍ය බැංකුවකට යම් කෙනෙක් මේ මංකොල්ල කන්නාව මෙවැනි ඇඳුමක් අරගෙන ඒක උදාහරණයක්. අනිත් එක දැන් රටේ සාමාන්‍ය නීතිය ඇතුලේ දැන් ATM එකක් මේ කියන්නේ ටෙලර් කාඩ් එකකින් සල්ලි ගන්න යනවා නම් මුහුණු ආවරණවත් කරන්න ඕනේ කියලා තියෙනවා. එවැනි දැන් ආගමන වීගමන කටයුතු සම්බන්ධයෙන් එවැනි තියෙන හඳුනා ගැනීම සම්බන්ධ කාරණා. අපාරදී යම් කිසි අවස්ථාවක හඳුනා ගැනීමක් සම්බන්ධව පොලිසිය ඇතුළු මේ ක්‍රියාන්විතාංශ වලට අවශ්‍ය නම් එහෙම කරුණු කාරණා පේනවා. දැන් මේ තත්ත්වෙදි මේ දෙකක් තියෙනවා නම් ඉතින් ඇයි අපිට ලංකාවේ බහුතරය මේ ඉන්න සිංහල ඇතුළු අනිකුත් ජාතීන් ඉන්න මේ එකමුතු වෙලා ඉන්න රටේ අපිට හරි එකයි අපිට පාවිච්චි කරන්න බැරි?
ඇත්තටම නිරූප හොඳ ප්‍රශ්නයක්. ආරම්භයේ අපේ දහලන් සහෝදරයා කිව්වා වගේ ලා ඉක්‍රාහ ෆිද්දීන් ඉස්ලාමයේ කිසිම බලහත්කාරකමක් නැහැ. මේ මතයන් දෙකම කියලා කියන වෙලාවේ මේ මතයන් දෙකම පිළිගත් විද්වතුන්ගේ මතයන් මේ කිසිම මතයක් වැරදි කියලා අනිත් මතයේ ඉන්න කට්ටිය කියන්න සූදානම් නැහැ. ජමියතුල් උලමාවේ එක පුද්ගලෙක් හැටියට මම කියන්න කැමති, අපි කවුරුත්ම කියන්න කැමති නැහැ, විද්වතුන් හැටියට මුහුණ වහන කට්ටිය තමයි හරි, නැත්නම් මුහුණ අරින කට්ටිය තමයි හරි කියන එක නිගමනයකට අපිට එන්න බෑ. ඒකෙන්ද මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ human rights කියන ඒ පදනම අනුව, මානව අයිතිවාසිකම් යන පදනම අනුව ඕනෑම කෙනෙකුට මෙම මතයන් දෙකෙන්, ඇයි මේ මතයන් දෙකම පිළිගත් මතයන් දෙකක්, කවුරුත් කාටවත් වැරදි කියලා කියන්නේ නැහැ, මේ මතයන් දෙකෙන් ඕනෑම මතයක් කෙනෙකුට පිළිපැදීමේ එම අයිතිවාසිකම තියෙනවා. හැබැයි ලංකාව දිහා බලන කල ඕගලන් අහන ප්‍රශ්නය මට හොඳට තේරෙනවා, ලංකාවේ ඉස්සර කට්ටිය මේ වගේ කරේ නෑනේ, ඇයි දැන් මේ වගේ කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්.
සහ විශේෂම රටේ පවතන නීතියත් එක්ක ගැටීමක් වෙනවා. එතෙන්දී අපි රටක් හැටියට මොකද කරන්න ඕනේ කියන
එක ඒකත් මට තේරුණා. පළමෙනි විෂය අපේ ඉතිහාසය දිහා බැලුවා නම්, අපේ ලංකාවේ අපේ ආච්චිලාගේ, මගේ අම්මලාගේ නෙමෙයි, ආච්චිලාගේ ජීවිතය දිහා බැලුවා නම් ඒ කාලේ ස්ත්‍රීන් ජීවත් වුණේ ගේ ඇතුළෙම තමයි බොහෝමයක් කට්ටිය. ඒ වගේම පොඩ්ඩක් හිස්ටරි එක ඕගලන් ඔත් ඇයි කිව්වොත් අපි පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයට එන්න ඕනේ මිස එකපාරට එන නිගමනයක් කියලා පරීක්ෂණය කරන එක වැරදි. මෙතනදී මුහුණ වහන එක ගැන කතා කරන වෙලාවේ අපේ ඉස්ලාමීය ස්ත්‍රියන් මුස්ලිම් ස්ත්‍රියන් ආරම්භ කාලේ වැහුවද නැද්ද කියන එක එක ප්‍රශ්නයක් හැටියට ඔයගොල්ලන් අහන්නේ. අපේ ආච්චිලාගේ ජීවිතය දිහා බැලුවා නම් ඒගොල්ලන් ඇත්තටම ජීවත් වුණේ ගෙවල් ඇතුලේ. ගෙවල් පිට යන අවස්ථාවන් බොහොමයක් අඩුයි. ඒ වගේම
ඔව් ආච්චිලා නෙවෙයි දැන් බොහොම, ඒ කියන්නේ ආච්චිලාගේ කාලේ අපි අමතක කරමු. මේ වෙද්දිත් රටේ බහුතර තරුණියන් පළඳින්නේ සාමාන්‍ය හිජාබය. ඒ කියන්නේ මුහුණ ආවරණයේසේ තමයි ආවරණය ඉවත් කළ මුහුණ පේන්න තමයි ඉන්නේ. මොකද අපි මෙතනදී කතා කරන්නේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මිසක් ඔය නිර්දේශයන් දෙකම තියෙනවා නම් රටට ගැළපෙන නිර්දේශය භාවිත කරමු කියන යෝජනාව මිසක් ආගම සම්බන්ධයෙන් විවේචනයක් නෙවෙයි.
ඕකේ. මෙතනදීත් අපි කියන්න කැමති කමක්ද කිව්වොත් මේ මතයන් දෙකම හරි හින්දා ඒ කාලේ, ඒ කියන්නේ අවුරුදු 40කට ඉස්සෙල්ලත් මූණ වහපු ස්ත්‍රී මේ ලංකාවේ හිටියා. අපි නැහැ කියලා කියන්න බෑ. අවුරුදු 40කට ඉස්සෙල්ලත් හිටියා. අවුරුදු 50කට ඉස්සෙල්ලත් හිටියා. හැබැයි මේ වගේ ප්‍රතිශතයක් හිටියේ නැහැ කියන එක අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. අනිත් එක අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මුහුණ වැසීමෙන් අපේ රටේ තියෙන නීති මාලාවන් වලට විරුද්ධ දෙයක් අපිට කරන්න වේවිද කියන එක ලොකු ප්‍රශ්නයක්. මම ආරම්භයේම මේ මාර්ග නීති රීති ගැන කතා කරන්න ආවේ ඇයි කිව්වොත් දැන් එක ඇක්සිඩන්ට් එකක් රෝඩ් එකේ වුණා නම් ඇම්බියුලන්ස් එකක් යන්න ඕනේ. මෙතනදී ඒ පරණ නීතිමාලාව අපි පාවිච්චි කරන්නේ නැහැ. ඇම්බියුලන්ස් එකදම කියලා හදිස්සි අනතුරක් වුණා නම් ඒකට පේමන්ට් එක උඩින් වුණත් වාහනයට යන්න අනුමැතිය තියෙනවා. ඒ වගේ ආරක්ෂාව සඳහා එක ඔෆිස් එකකට ගිහිල්ලා මුහුණ පෙන්වන්න ඕනේ, නැත්නම් ATM කාඩ් එක ඔපරේට් කරන වෙලාවේ මුහුණ අරින්න ඕනේ, නැත්නම් එක වෛද්‍යවරයෙක් ගාවට, ප්‍රසව නාරිවේද වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා තමාගේ ශරීරය එක්ස්පෝස් කරන්න ඕනේ නම් එම අවස්ථාවේදී ඉස්ලාමය ඒකට අනුමැතිය දීලා තියෙනවා. ඒකට ඉස්ලාම් එපා කියලා කියන්නේ. මෙතනදී අපි බලන්න ඕනේ ඇමරිකාව වගේ අපේ කිසිම රටක් ආදර්ශයක් හැටියට ගන්න කැමති නැහැ. හැබැයි ඇමරිකාව නැත්නම් UK වගේ රටවල් වල ත්‍රස්තවාදය පිළිබඳව ඉතාමත්ම සංවේදීතාවයෙන් කටයුතු කරන රටවල් වල වුණත් මූණ වහන්න එපා කියලා නීතියක් දහ නැහැ. අනෙක ෆ්‍රාන්ස් වගේ රටවල් ඕගලන් උදාහරණ හැටියට කියන එකත් මම දන්නවා. ෆ්‍රාන්ස් වල මම දන්න මුස්ලිම් යහළුවන් ඒගොල්ලන්ගේ ෆැමිලිස් එක්ක ජීවත් වෙනවා. පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයට එන්න කියලා තමයි අපි ඕගලන්ට ඉල්ලුම් කරන්නේ. ඒ රටේ ෆ්‍රාන්ස් වල ඒ වගේ නීතියක් දාලා තිබ්බත් කොච්චර දුරට ඒක ක්‍රියාන්විත වෙනවද කියලා බලන්න. අපි දන්න මුස්ලිම් ෆැමිලිස් ඕන තරම් ඒ ෆ්‍රාන්ස් වල ඉන්නවා. ඒගොල්ලන් තාමත් මුහුණ වහන් තමයි ඉන්නේ. ඒගොල්ලන්ට විරුද්ධව කිසිම ඒ වගේ අයිතිවත් මේක human rights තියෙන ලෝකයක්. UN එක යටතේ තියෙන ඕනෑම රටකට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ධර්මය අනුගමනය කිරීමේ අයිතිවාසිකම තියෙනවා.
හොඳයි. එතකොට ඒ හේතු නිසා ප්‍රංශේ වුණත් නීති ප්‍රංශේ රටේ සාමාන්‍ය නීතියෙන් පරිබාහිරව කාන්තාව මුහුණ වසාගෙන සිටිනවා කියලානේ ඔබතුමා කියන්නේ. ඔව්. හරි. අර ඒකනම් තත්වය එතකොට ඒකට කරන්න දෙයක් නැහැනේ. මොකද පංචේ නීති කඩලා ඉන්න පුළුවන් නම් ලංකාවේ නීති කඩලා ඉන්න එක ගැන කොහෙත්ම කතාවක් නැහැනේ.
හරි. අපි ලංකාවේ ඇත්තටම නීති කඩාගෙන ඉන්නවා කියලා කියන්නේ.
නෑ නෑ.
ඒ වගේ නීතියක් අපේ ලංකාවේ නැහැ.
නෑ නෑ. ලංකාවේ නීතියක් නැහැ මම කියන්නේ. ලංකාවේ නීතියක් තිබුණත් කඩනක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් වල හැටියට නීතිය සම්බන්ධව. ඒක මේ ඔබතුමාලට කියන කාරණාවක් නෙවෙයි. රටේ සමස්තය තුළ බැලුවම ලංකාවේ යම් යම් දේවල් බොහොම නීති කඩාගෙන ජීවත් වෙන උදවිය බොහොම ඉන්නවනේ. ඒකයි. එතකොට මම ඒ කාරණාවට කිව්වේ. කොහොමුණත් දැන් අපි මෙතනින් ඔබට ආයු මේ සාකච්ඡාවෙන් දැන් අපි යෝජනා කරන්නේ මේ දෙකම සුසුසුනම් ලංකාවට සුසුසුදේ ලංකාවේදී භාවිත කරමු කියන කාරණාව. හරි කෙසේ වෙතත් දැන්
ලෝකයේ අපි තේරුම් ගන්නත් ඕනේ මොහුන වහනක ලංකාවට නොසුදුසුයි කියලා කියන්න කිසිම කාරණාවක්වත් නැහැ.
අපි කියන්නේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පමණයි. මොහුන පෙනීම වෙනුවෙන් තියෙන අනන්‍යතාවයක්. මොකද අනන්‍යතාවය කියන්නේ ලෝකේ හැම කෙනෙකුට තියෙන අනන්‍යතාවයක්නේ මොහුන කියලා කියන්නේ.
ආයි ඇහිල්ල ඒ අනන්‍යතාවය පෙන්වීමට අවශ්‍ය ස්ථානවල වල ඒක පෙන්වීමට ඉස්ලාමයේ අනුමැතිය තියෙනවා. පාර යන හැම කෙනාටම ස්ත්‍රීන් තමන්ගේ මූණ පෙන්නලා අනන්‍යතාවයක් පෙන්වන්න ඕනේ කියලා කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා අපි කියන්න සුදුසුයි.
හැබැයි දැන් ජාත්‍යන්තර තත්ත්වයන් ගැන කතා කරනවා නම් දැන් UN රටවල් ගත්තත් දැන් බෙල්ජියම මේ සම්බන්ධයෙන් තද මතයක් ඉන්නවා. නෙදර්ලන්තය තද මතයක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ අගමැතිනිය කිව්වා මේ රටේ ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න දෙනව නම් කරුණාකරලා ඉස්ලාම් භක්තිකයන් මේ රටෙන් යන්න කියලා. දැන් ෆ්‍රාන්සිය වුණත් ওই තත්ත්වයේ තිබුණට ෆ්‍රාන්සියෙන් එහෙමනම් යන්න ඕනේ. ඉස්ලාම් භක්තිකයන් යන්න ඕනේ අපිට ඉන්න බෑ මේ තත්ත්වයත් එක්ක කියලා. හැබැයි එහෙමුනේ නැහැ. 99 තිබුණු තත්ත්වයට වඩා 2013 වෙනකොට මිලියන ගණනකින් වැඩි වුණා. සාමාන්‍යයෙන් මේ ඊටි මුස්ලිම් ජනගහනය කතා කරනවා නම්. එතකොට මේ තත්ත්වයත් එක්ක රටට අනුගත වෙනවා ඒ උදවිය.
නිලූප පොඩි ප්‍රශ්නය.
ලංකාවේ තමයි රටට අනුගත නොවීම පේන්නේ නේ.
නිලූප පොඩි ප්‍රශ්නයක්. ලෝකේ රටවල් කීයක් වගේ දිනවද?
ලෝක රටවල් 201 220 ගණක් සාමාන්‍යයෙන් අසන්න අවශ්‍ය 225
කියලා මොහොන වහන්න තහනම් කරපු රටවල් වල ගණනය පිළිබඳව පරීක්ෂණයක් කරලා නිරීක්ෂණයක් කරලා නිගමනයකට ආවද?
ඔව් අපි ඒ පිළිබඳව දැනේ කරා.
රටවල් කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්ද?
අපිට ඔබට
රටවල් 200ක් තියෙනවා කියලා ඔබ පිළිගත්තා.
ඔව් ඒ රටවල් අතරින් බෙල්ජියම, නෙදර්ලන්තය, එතකොට ඉතාලිය, යුරෝප කංශයක දඩයක් ගහලා
තියෙනවා. අතලොස්සයි කියලා කිව්වත් හරි.
ඔව් අතලොස්සයි. ඒක හරි.
මම හිතන්නේ දහලන් සහෝදරයා මේ පිළිබඳව තවත් හොඳ විස්තරයක් කියාවේ.
දිලුව පුතා මේ විශාල කතිකාවක් මූණ වැසීම පිළිබඳව දැන් අපි විවිධ මාධ්‍යන් තුලින් සවන් දෙනවා. මගේ පුද්ගලික ඉල්ලීමක්. අද අපි ද ශරියා නීතිය ගැන කිව්වා. මේක ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා කියන එක නෙවෙයි අත්‍ය තත්ත්වය. ශරියා නීතිය පිළිබඳව මෑතකදී සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මෙක් යපතක් කිව්වා. මේක මේ පොත මම මාර්ක් කරන්නේ. ඒකෙදි එතුමා ප්‍රකාශ කරන මෙන්න මේ වගේ දෙයක්. මම මේක ඒක කියන්නේ මේ ශරියා නීතිය අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන එක. මේක පොඩි කොටසක් මම ඔබතුමාගේ අවධානයට මම කියවන්නේ. ඉස්ලාම් නීතිය දැක්කන සියලු නියමයන්ට අදාළව ඕනෑම ප්‍රශ්නයක් විසඳීමේදී හා ඕනෑම ප්‍රතිපදාවක් පිළිපැදීමේදී සර්ව සාධාරණව ක්‍රියා කිරීම දෙවියන්ගේ කැමැත්ත ඉටු කිරීම බවත්. කියන්නේ සාධාරණිය තමයි ශරියා නීතියේ පදනම. දැන් මෙතන ඒක එතුමා කියනවා මමත් විරුද්ධ වුණා ශරියා නීතිය පිළිබඳව නොදුවනක් කොම නිසා. දැන් ඒක ඔබතුමාට පිළිගන්න කියන එක හෝ ලංකාවේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම හෝ නෙවෙයි ප්‍රශ්නය. දැන් අදම පිළිබඳව අපි කතා කරද්දී මට බරපතල සමාජ ප්‍රශ්නයක් මෙන්න මේ ආකාරයෙන් මම දකිනවා. දැන් අපේ රටේ මම මහමගට බැස්සොත් මම අවුරුදු 70කට කිට්ටු වෙච්ච කෙනෙක්. මම මහමගට බැස්සහම මම දකින්නේ ශරීරයටම ඇලෙන ආකාරයෙන් ඇඳුම් වැදගත්තු කිටිකිටි ඉතාමත්ම තදට ඇඳගත්තු විශාල ශ්‍රී පිරිසක් මම මහමග දකිනවා. මම නිලෝප පුතාගේ මං අහන්නේ ඔබ ඔබතුමා ඉතාමත්ම තරුණෙක්. මේවා දුටු විට ඔබතුමාගේ මනසේ ඇති වෙන තත්ත්වය කුමක්ද? ඊට වඩා අවුරුදු 14 15 ළමයින්ට ලිංගික උත්තේජනය තියෙනවා. ඒ අය මේවා දැක්කම ඇති වෙන තත්ත්වය මොකද්ද? මේවා තුලින් අද අපි පුවත්පත්වලින් දකිනවා ස්ත්‍රී දූෂණ ළමා අපචාර දවසින් දවස වැඩි වෙනවා. මම කරුණාවෙන් නිලෝප පුතාගේ ඉල්ලන්නේ අපි කතිකාවක් ආරම්භ කරමු. මේ රටේ සදාචාර සෝදපාලුවකට අපි මුහුණ දෙමින් ඉන්නවා. මේ රටේ සදාචාරය විනාශ වෙමින් තිබෙනවා. මේකට අපි මේ ඇඳුම අපේ බටහිර සංස්කෘතිය වැළඳගෙන බටහිර සංස්කෘතියට අනුව තමන්ගේ ඇඳුම් සකස් කරගෙන ඉතාමත්ම සදාචාර විරෝධී ආකාරයෙන් සමාජයක් ගොඩනැගෙමින් තියෙනවා.
ඔව් කොහොම නමුත් දැන් ගැටලුව දැන් කියන්නේ හැංගී මුද්දීපට වෙන්නේ පිරිමින්ගේ නම් අපේ යෝජනාව තියෙන්නේ පිරිමින් මුණ වැසිය යුතු කෙනෙක්. ඒකට ගැහැණිය ස්ත්‍රිය දඬුවම් විතු නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. කොහොමනොත් අපේ කතාබහ ඉක්මනින්ම මේ හලාල් පැත්තට යොමු කරන්න ඕනේ.
මට පොලිටික් කියන්න පුළුවන් නේද පුතා? ඔව්. දැන් මම දැන් උතුමා කිව්වා දැන් ස්ත්‍රියගේ ශාරීරිය දැකීමෙන් දීපණය වෙන්නේ පිරිමින්ගේ පැත්තෙන් නම් අත් වශයෙන් පිරිමින්ද තමයි මේ මූණ වසා ගැනීම තත්ත්වය අවශ්‍ය කියලා. අත් වශයෙන් මූණ වසා ගැනීම නෙවෙයි කොරානයේ පැහැදිලිවම තියෙන නබිතුමාගේ වදනකුත් තියෙනවා. ඔබ ස්ත්‍රියක් දැස බැලිය යුත්තේ එක්වරක් පමණයි. හඳුනා ගැනීම පිණිස. ඒ දැනගනි දෙවරක් හැරි බලන්න බෑ. මොකද මේක බයිබලයේ තියෙන කියමනක් දෙවරක් හැරි බලනවා කියන්නේ ඔබ ආසාවෙන් බලනවා. දැන් උදාහරණයක් මම මගේ ධන හිසේ සිට පෙකණිය දක්වා කලිසමක් ඇඳගෙන මගේ ගෙවත්තේ මම වැඩ කරන පාර යන කිසිම ස්ත්‍රියක් මාධ්‍යස බලන්නේ නැහැ. නමුත් මගේ බිරිඳට මම මේ ඇඳවල ගෙවත්තේ වැඩ කරන්න කිව්වොත් ගමේ ඉන්න ළමයි ටික ඔක්කොම ටිකට් නැතුව බයිස්කෝප් එකක් පෙන්නනෝයි කියලා. ඇඳුම සමාන වෙන්න බෑ නිලූප පුතා. ඇයි ශාරීරියේ පිහිටීම අනුව මනුෂ්‍ය දැන් අපේ ලිංගිකත්වයක් තිබිය යුතුයි. මේ ලිංගිකත්වයේ තුල තමයි ප්‍රජනනය සිද්ධ වෙන්නේ. ඒ ලිංගිකත්වයේ කාර්යභාරය පැවරලා තියෙන පුරුෂයාට. පුරුෂයාට උත්තේ මම මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. මම මනෝවිද්‍යා උපදේශකවරයෙක්. මම බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ සාතිකයක් තියෙන කෙනෙක්. උත්තේජනය මියගිය හොත් පිරිමියාගේ මුළු සමාජයම බිඳවැටෙනවා. ඒ උත්තේජනය තිබිය යුතුයි. උත්තේජනය තිබිය යුත්තේ කෙසේද? ස්ත්‍රියගේ ශාරීරිය දෙස බැලීමෙන් ඒක නිරන්තරයෙන් බැලුවොත් අර විතර දකින්න කුකුලගේ කරබල සුදුයි කියන තත්ත්වෙට වැටෙනවා ලිංගික උත්තේජනය. උත්තේජනය දුර්වල තත්ත්වෙටපත් වෙනවා. උත්තේජනය තමන් ඒක පවත්වාගෙන යන්නට නම් දුටුවිට අවශ්‍ය විට දුටුවිට උත්තේජනය ආයුධ. ඒ නිසා තමයි නවිතමා කිව්වේ තමාගේ පුරුෂයාගේ සතුට වෙනුවෙන් බිරිඳ තමන්ව අලංකාර කරගත යුතුයි.
ඔව් කොහොම නමුත් දැන් ඔය කියන්නේ අපි ඉන්න මතය කියන්නේ සහ පොදුවේ ජනතාව ඉන්න මතය ශ්‍රී ලාංකිකයන් බෞද්ධයන් ඉන්න මතය ගැන සලකා බැලුවොතින් ශ්‍රිය කියන්නේ හුදෙක් ලිංගික භාණ්ඩයක්ම නෙමෙයි. ශ්‍රිය කියන්නේ මවක්, බිරිඳක්, ගෘහණියක්, මේනාදී මේ සියල්ල මේ තුල මේ ශ්‍රිය ඉන්න. ඒ පදනම උඩයි අපි ප්‍රශ්න යොමු කරේ.
මට පොඩි අදහසක් කියන්න දෙන්න. ඇත්ත වශයෙන්ම ස්ත්‍රිය ලිංගික භාණ්ඩයක් පමණක් නෙවෙයි ලංකාවේ. ස්ත්‍රිය වාණිජ භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා. ශරීරයේ 5% විතර වසාගත්තු ඉතාමත්ම ලබටි තරුණියන්ගේ පින්තූර දාලා තියෙනවා බොනට්ටි කොට වාණිවිල කාර් එක විකුණන්න. මේ මොකටද කාර් එක විකුණන්න ඇඟ 5% වසාගත්තු ස්ත්‍රියක් දාන්නේ?
ඔව් ඒක
කාර් එක විකුණන්න මේ 5% වසාගත්තු ස්ත්‍රියක් දාලා
තියෙනවා. ඒක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක්.
නෑ ඔබතුමා මේ මං කියන්නේ නිරූපිතා මේ ලංකාවේ සංස්කෘතිය ගැන කිව්ව නිසා අද ලංකාවේ සංස්කෘතිය තුල මේක තියෙනවද නැද්ද? මේක තියෙනවා. ඇයි මේ ගැන නිහඬව ඉන්නේ? මේ නිහඬියාව මේ කන් බීරි කරවන තරමටම තියෙනවා.
අවුරුදු 40කට ඉස්සෙල්ලා මේ වගේ තත්ත්වයක්
තිබුණේ නැහැ. ඒකයි තත්ත්වය.
හොඳයි. අපි විරාමයකට යමු. විරාමයකට ගිහිල්ලා ඉන්න මේ කතාබහේ තවත් පැත්තක් තියෙනවා. හලාල් පිළිබඳව කතා කරමු. විග්‍රහමීර පෙර මේ මොහොත් මහත්මයා එක තැනකදී මේ මුලසර මහත්මයා එක තැනකදී මේ කාරණම් මත කරා මේ දැන් අපි හලාල් ගැන කතා කරන්න සූදානම් වෙනවා කිව්වත් මේ අසන්නන්තා මේ ඇති වුණු ප්‍රශ්න අපි නිරාකරණය කරගත යුතු කියලා තීරණය කරනවා. මේ එක කාරණාවක් තමයි දැන් ප්‍රංශය ගැන කතා බහේදී ප්‍රංශයේම නීති පැනෙව්වත් ඒ නීතිය මේ තියෙද්දි ඔවුන් අර විදිහේ මේ ඇඳුම් එහෙම නැත්නම් මේ ඒ ආකාරයට මේ නිකාප් එහෙම නැත්නම් බුර්කා අඳිනවා කියලා ඔබ කිව්වා. ඒ කියන්නේ එතකොට ප්‍රංශයේ නීති කඩ කරනවද?
නෑ, ප්‍රංශයේ ඉන්න රජයටම තේරුණා මේ වගේ නීතියක් පනවන එක ලෝකෙ ඉදිරිපිට ප්‍රායෝගික නැහැ කියන එක. ඒ වගේ නීතියක් දැම්මට ඒගොල්ලොම එක රිලැක්සේෂන් එක දීලා තියෙන්නේ. නීතිය දැම්මට ඒගොල්ලන්ට දන්නවා මේ වගේ කට්ටිය අඳින්නත් ඕනේ, මේක හියුමන් රයිට්ස් වලට විරුද්ධ දෙයක් කියන එක. ඒකෙන් හින්දා ඒගොල්ලොම මේක අතහැරලා තියෙන්නේ.
දැන් ඉතාලිය ගත්තොත් ඉතාලියේ ගිය වසරේ මේ යුරෝ 500ක දඩයක් නියම කළා තියෙනවා මේ ආකාරයට මේවැනි දේවල් උල්ලංඝනය කරනවද විතර. එතකොට ඒක කොහොමද ඔබ දකින්නේ? ඒවා පිළිගන්නේ නැද්ද? ඒක කරුණු කාරණා.
ඇත්තෙන්ම මම ආරම්භයේ කිව්වා වගේ අපිට නිදසුන් හැටියට ගන්න පුළුවන් මේ වගේ රටවල් 14යි.
හැබැයි මේ රටවල් ලෝකෙ ලොකුම රටවල්.
රටවල්
සෝමාලියා වගේ බහුතරයක් මුස්ලිම් ඉන්න රටවල් නෙමෙයි. සිම්බාබ්වේ වගේ දුප්පත් කමෙන් උඩ ඉන්න රටවල් නෙමෙයි. මුස්ලිම් රාජ්‍යන් ගත්තම ඒවා ලෝකෙ තියෙන ප්‍රබලම රටවල්. UN එක එහෙම නැත්නම් එවැනි සංවිධාන නියෝජනය කරන ප්‍රබලම රටවල්.
පළමුවෙන්ම බලන්න ඕනේ මෙතන ඇත්තටම අපේ නිගමනයකට එන්න බෑ ඒ රට කරපු එක හරි කියලා. UN එක ඉදිරිපිට ඕන් කරපු එක හරිද කියන එක අපි ඩිස්කස් කරන්න ඕනේ.
හොඳයි. දැන් UN එක සම්බන්ධයෙන් කතා කරනවා නම් දැන් අපේ රට තමස රට දිහා බැලුවහම දැන් එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අත්සන් කරපු රටක් අපේ මේ ලංකාව. ඒතකොට ලංකාවේ මුස්ලිම් ළමා විවාහ සිද්ධ වෙනවා එහෙමනම්. ඒ ප්‍රඥප්තියෙන් පිට. ඒකෝට අනිත් පැත්තෙන් තමයි දැන් ඒ UN එකේ ප්‍රඥප්ති වලට අත්සන් කරලාද සෞදි අරාබිය වගේ රටවල් වලින් යම් යම් දැන් දැරියක් දූෂණය කරනවා තමන්ගේ පියා විසින් අවසානයේ ආගමානුකූලව ඔහුට නිදහසක් ලැබෙනවා. දැන් එතකොට ඒ වගේ දේවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා ප්‍රඥප්තියට එකඟද?
දැන් මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා චම්බි පුතා. ඒත් වශයෙන්ම සෞදි අරාබියේ මම සෞදි අරාබියේ නියෝජිතෙක් නෙවෙයි කියන එක නැවත වරක් මම මතක් කර දිය යුතු වෙනවා. මෙතන ඒ පියෙක් දරුවෙක් මරුවා කියන චෝදනාව ඇත්ත වශයෙන්ම විකෘත කිරීමක් තියෙනවා. මොකද ඒක සත්‍ය තොරතුරු මොකද ඒ පියා දරුවාට දුන්නු පහර දීපකින් මිය ගියා. එතන දූෂණය කළා කියන එකට සාක්ෂියක් නැහැ.
හරි මාධ්‍ය වාර්තා කලායක්
නෑ. ඒ මාධ්‍ය ඇත්ත වශයෙන්ම
මාධ්‍ය පිළිබඳව කියනවා නම් ඇත්තෙන්ම අපිට කියන්න පුළුවන් ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ගිහිල්ලා ඒ දෙමළ කට්ටියකින් අහුවනම් ශ්‍රී ලංකාවේ සිංහලයන් ගැන ඒගොල්ලන් ගාව තියෙන මේ සිංහලයා කියන්නේ කුරිරු කට්ටියක් කියලා. ඇයි ඒ මාධ්‍ය ඒක ප්‍රොමෝට් කරලා තින්නේ එහෙම තමයි. ඔව් නෙල්සන් ඒව පොඩ්ඩක් අහුන් ගන්න දැන් නෙල්සන් මැන්ඩේලා වගේ පුද්ගලෙක්. ඔහුව ආරම්භයේ මාධ්‍ය කොහොමද පෙන්වන්නේ කිව්වොත් ඔහු ටෙරරිස් කෙනෙක් හැටියට. අවුරුදු 29ක් හිරගෙදර හිටියා. ඒකට පස්සේ මාධ්‍යම තමයි ඔහුව නොබෙල් ප්‍රයිස් එක වෙනකන් ගෙනිච්චේ.
අෆ්ගනිස්තානයේ කාන්තාවන්ට මේ අෆ්ගනිස්තානයේ කාන්තාවන්ට සලකන විදිහ තලිබාන් සංවිධානයේ මාධ්‍ය පෙන්වන ආකාරයත් වැරදිද?
ඒක තමයි තියෙන මෙතන ලොකුම ප්‍රශ්නය. මාධ්‍ය පෙන්නන හැම එකක්ම දැන් ඕගලන් ඊරානය ගැන කතා කරා. මේ ඊරානය ගැන කතා කරන වෙලාවේ මාධ්‍යෙන් ආපු දෙයක් තමයි. හැබැයි දැන් දහලාන් සහෝදරය කිව්වා නෑ. ඒක නෙමෙයි සත්‍ය කතාව. මෙතන සත්‍ය කතාව ඒකට වඩා වෙනස් දෙයක් කියලා.
හොඳයි. දැන් අෆ්ගනිස්තානයේ දැරියක් අධ්‍යාපනය ගැන කතා කරන්න ගිහිල්ලා ඒ දැරියගේ නහය කපනවා. මූණ කපනවා. එතකොට ඒ දැරිය අතවරයන්ට ලක් වෙලා අන්තිමට බ්‍රිතාන්‍යයට යවනවා ඒ ප්‍රතිකාර ගන්න. දැන් මේ දේවල් මාධ්‍ය වලින් වාර්තා කරන මේවා බොරුද?
මේ සිද්ධුනේ අෆ්ගනිස්තානයේ නෙවෙයි පකිස්තානයේ. ඒ සිදුවීම මුළු පකිස්තාන ජනයාගේ මතය හැටියට මම නැවතත් කිව යුතුයි. මම පකිස්තානය නියෝජනය කරන්නේ නැහැ. නමුත් මේ මුළු පකිස්තාන ජනයාගේ මතය නෙවෙයි. එක අන්තවාදී සුළු පිරිසක් විසින් තමයි මේ කාර්යය ඉෂ්ට කරලා තියෙන්නේ. නමුත් පකිස්තාන රජය ඒ දැරිය සුවපත් කරන්න පකිස්තානු ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයට ගොයින් ඒ දරුවා සෝදු විචාර ලාවා. එතන මෙතන අපි එක සිදුවීමක් මුළු රටේ සියලු ජනයාගේ මතය හැටියට ගත්තොත් ඒක භයානකයි. පියා දරුවෙක් දූෂණය කරන අපේ රටේ අපි පුවත්පතින් දකිනවා මුළු රටේම මිනිස්සු දුරා මෙවැනි දුරාචාරයට ගිය මිනිස්සු ටික මේක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ නම.
ඔව් මම මෙහෙම ප්‍රශ්නයක් දැන් එවැනි සිදුවීම් ගත්තම ඔබ නිරන්තරයෙන්ම කියන්නේ මේක එක සිදුවීමක්. මේක සමස්ත ඉස්ලාමයේ විදියට ගත යුතු නැහැ කියන එක. මේ මෙවැනි සිදුවීම් ගණනාව කරම ඔබ දෙපළම කිව්වා. දැන් එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ නිකාබ් සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් හලාල් සම්බන්ධයෙන් හෝ මේ සමස්ත ලංකා ජමතුළු ලොමා සංවිධානය තමයි මේ යම් යම් මතවාදයන් වල ඉන්නේ. මේවා සම්බන්ධ තීන්දුව తీරන වල ඉන්නේ. ඒතර මේ රටේ ඉස්ලාම් භක්ති කියලාත් ඉන්නවා ඒකට විරුද්ධව. ඒතර අපිට කියන්න බැරිද මේකක් මේ සමස්ත ලංකා ජමතුළු ලොමා සංවිධානයේ එක තීරණයක් විතරයි. මේකට මේක සමස්ත ඉස්ලාම් ධර්මයේ නෙමෙයි කියලා කියන්න පුළුවන් නේද කාට හරි? මොකද මේකට විරුද්ධව කෙනෙක් උදවියත් ඉන්නේ ඉඳන්.
නිලුප පුතා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කීමේ අයිතිය හා ඒ නිදහස තියෙනවා. දැන් කියන්න පෙර අපි මොන පදනමින්ද මේ අදහස ඉදිරිපත් කරන්නේ කියන එක මේ පුද්ගලයා පැහැදිලි කළ යුතුයි. දැන් මම හිතුවා මම උදාහරණයක් කියන්නම්. යම් කිසි දහමක මතයක් අපි රට ඉදිරියේ තබනවා. ඒ දහම තුලම කෙනෙක් ඒකට පටහැනි මතයක් රායිද ඉදිරිපත් කරනවා. මේ මතවාදයේ ගොඩනගන්නේ ඔහුගේ පුද්ගලික මතය අනුවද දහමේ ඉගැන්වීම අනුවද කියන එකයි වැදගත් වෙන්නේ.
ඔව් දැන් දහමේ ඉගෙනීම් එහෙම තියෙනවා නම් එවැනි සිදුවීම් වාර්තා වෙනවද?
කොයි වගේද?
නහය කපන වගේ සිදුවීම් එහෙම නැත්නම් මේ ඉහත කිව්වාගේ දැන් තලේබාන් වගේ සංවිධානවල සිදුවීම්, එතකොට අන්තවාදී කණ්ඩායම් වල සිදුවීම්, බෝම්බ ප්‍රහාරන් වගේ දේවල් එහෙම සිදුවෙනවද දහම අනුගමනය කරනවා?
දහ නිනු පුතා අපි ලෝක
හැබැයි ඒකත්
ලෝක කිරිසක් කියලා
අදහරින්න පාවෙ.
නෑ මම තරෙන්ට උදව්ව බම කිසිම දෙයක් අදහරින්න අපේ අවශ්‍යතාවයක් නෑ. මොකද අපි ජනතාව ඉදිරියේ පෙනී සිටින් මේ කරන්නා වූ සාකච්ඡාවක් අපි ඒකට පැහැදිලි කිරීම ඉදිරිපත් කළේ නැතිනම් අපි ජනතාව ඉදිරියේ වැරදිකාරයෝ බවට පත් වෙනවා. ඒ තත්ත්වෙ මිදෙන්නම කියනවා නෙවෙයි. දැන් දහම කියන එක පිළිපදින ප්‍රමාණය ඕනෑම දහමක් ගත්තහම බුදු දහම, කිතුරු දහම, Hindu දහම, ඉස්ලාම් දහම පිළිපදින ප්‍රමාණය. දැන් උපෙන්න සහතිකේ කෙනෙක් මුස්ලිම් වෙන්න පුළුවන්. උපෙන්න සහතිකේ කෙනෙක් කිතුරුෙක් වෙන්න පුළුවන්. බෞද්ධෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ උපෙන්න සහතිකේ හෝ තමන්ගේ දෙමව්පියෝ දහමේ ඉන්න නිසා ඉන්න උදවිය ඉන්නවා. දහම පිළිපදින උදවිය ඉන්නවා. ඒ අනුව මේකේ යම් අපි හිතමු දැන් යම් කිතුරු සහෝදරයෙක්ව බෞද්ධ සහෝදරයෙක් වැරද්දක් කළාම මම අර පෙර කිව්වා වගේ දැන් අපේ රටේ මේක බෞද්ධ රටක්. මේක කොහොමද මත්පැන් විකුණන්නේ? මත්පැන් විකුණන්නේ කාගේ අනුග්‍රහයෙන්ද? රජයේ අනුග්‍රහයෙන්. රජයේ බුදුදහමට විරුද්ධව කටයුතු කරනවා මේ රටේ. මේ රජයට මම චෝදනා කරනවා නෙවෙයි. අපි සුරාමීරේ මජ්ජපමරට්ට වීරමණි සික්කවද සමාදියාමි. අද බලපත්‍ර දෙන්නේ කවුද? බලපත්‍ර දෙන්නේ මේ රටේ නිල තත්ත්වයේ තුල තමයි බලපත්‍ර දෙන්නේ. එතකොට ඒක බුදු මේක අපි සම්ස්තයක් වශයෙන් සාකච්ඡා කරපුවාම මේක තේරවාදී බුද්ධාගම තියෙන රටක්.
ඔය අරාබි
තියෙන්න බෑ.
ඔව් දැන් අරාබි රටවල් වල මත්පැන් විකුණන්නේ නැද්ද?
අරාබි රටවල් මත්පැන් විකුණන බහරේන්, දුබයි වගේ රටවල් වල විකුණනවා. මොකද ඒක බහු ජන වර්ගික සමාජයක්.
එතකොට මේකත් බහු ජන වර්ග සමාජයක් කියලා පදනම උඩ නේද ඔබතුමාලා කියන්නේ මේ විදිහේ දේවල් වෙනස් වෙන්න ඕනේ මේ විදිහේ ලෝණි කියලා කියන්නේ මේ පදනම උඩ නේද?
දැන් නිලෝපුතා දැන් ආරම්භයේ නිලෝපුතාගේ තර්කයක් තිබුණා මේක සිංහල සංස්කෘතියට අපි අනුගත විය යුතුයි කියලා.
නෑ අපි කියන්නේ දැන් ඔබතුමාලා කියන පදනම ඒකනේ. මේක බහු ජන වර්ග කියන පදනම උඩ නේ කියන්නේ.
නෑ ආරම්භයේ කිව්වා නිලෝපුතා මේ මුස්ලිම්වරු
සිංහල වෙන අවසානයේ පව අපි කියන්නේ මේ රටේ මහජාතිය සිංහල
බෞද්ධයෝ. ඒක ගැන අල්ප මාත්‍ර ත්‍රික තර්කයක් අපේ
නැහැ. මේ ප්‍රශ්නයත් එක්ක එන ගැටලුව තමයි ඔබතුමාලා දැන් ප්‍රංශයේ තියෙන මේ නීතිය පිළිගන්නේ නැත්නම් ඔබතුමාලා ලංකාවේ සංස්කෘතිය පිළිගන්නේත් නැහැ කියන මුරණ්ඩු මතයද
ඉන්නේ? නෑ නිලු පුතා ඒ වගේ චෝදනාවක් අපි මුණු දිහා බලලා කියන්න එපා. අපි මේ රටේ සංස්කෘතියට අදාළව සංස්කෘතිය ගරු කරමින් ජීවත් වෙන පිරිසක් සංස්කෘතිය කියන එකට නිර්වචනයක් මට දෙන්න පුළුවන්. මොකද මම සමාජ විද්‍යාවත් ඉගෙන ගත්ත කෙනෙක්. සංස්කෘතිය කියන්නේ මිනිස් ක්‍රියාකාරකම්, මිනිස් චර්යාවන්, මිනිසුන්ගේ විශ්වාසයන් පදනම් කරගෙන ගොඩනගෙන ක්‍රියාවලියක එකතුව.
හොඳයි. දැන් එහෙමනම් සෞදි අරාබියට ගිහිල්ලා අපේ කාන්තාවකට මේ ලංකාවේ සාමාන්‍ය අඳින විදියට ඇඳගෙන අර ඔබතුමන්ලා කියන මේ සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්කමක් තියෙනවද?
මම ඒකට චම්ලි පුතම ආරම්භයේ කිව්වේ රටේ පුරවැසියෙකුගේ අයිතියත් ආගන්තුකේ කොන්දේසි වලට යටත් එග්‍රීමට කසම් කරලා යන කෙනාගේ වෙනසක් තියෙනවා.
හොඳයි. එකඟයි. ඔබේ ප්‍රශ්නයට එකඟයි. හරි. එතකොට ඔබ ලංකාවේ පුරවැසියෝ ඔබට ඒ අයිතිය තියෙනවා පළඳින්න. හරි. සෞදි අරාබියාවෙන් කාන්තාවක් ආවොත් බුර්කාව හෝ නිකාබේ පළඳින්න තුව ලංකාවේ ඇවිදින්න එකඟද? ඒ අය පුරවැසියෝ නෙවෙයි ලංකාවේ.
ඒ අය දෙන්නේ දැන් මේ ඒ අයට දැන් චමිල් පුතා ඒක වැරදි විදියකින් අපි
අවබෝධ
කරගත්තේ.
නෑ නෑ. දැන් මම අහන්නේ දැඩිවම භක්තියෙන් ආගම අදහන මුස්ලිම් කාන්තාවක් වෙනත් රටක මුස්ලිම් කාන්තාවක් භක්තියෙන් ආගම අදහන මුස්ලිම් කාන්තාවක් ලංකාවට ඇවිල්ලා කිව්වොත් එද්දිම මෙහෙමයි ලංකාවේ ඔක පළඳින්න බෑ ඔයා මෙහෙදි මේ විදියටයි හැසිරෙන්න ඕනේ කියලා.
එයාගේ නිදහස. මට කොහොමද අයිතියක් තියෙන්නේ? එයාගේ නිදහස නැගිලි ගහන්න චම්ලි පුතා. අපි අයිතිවාසිකම් දෙන්නේ.
අපි මතු කරන ප්‍රශ්නේ තමයි දැන් ඔවුන් ලංකාවේ පුරවැසියන් නෙවෙයිනේ. ඒක ඔවුන්ට බෑ. ලංකාවේ එහෙම නීතියක් තියෙනවා නම් ඔවුන්ට බෑ නේද ලංකාවේ එක පළඳින්න?
ලංකාවේ
ඔවුන් පුරවැසියන් නෙවෙයි කියන පදනම උඩ.
දැන් මෙතන දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ලංකාවේ මම මේ අඳුම ගැන නෙවෙයි තව එකක් කියන්නම්. ලංකාවේ මත්පැන් බොන්න බෑ කියලා කියන්නකෝ. දැන් බ්‍රිතාන්‍යයේ කෙනෙක් කියලා එයා මත්පැන් බොන කෙනෙක්. දැන් ලංකාවේ නීතිය තියෙන මත්පැන් බොන්න බෑ. එයා දැන් බ්‍රිතාන්‍යයේ මත්පැන් බීම නිසා මේ මත්පැන් බොන්න ලැස්තිරුත් මොකද වෙන්නේ? තත්ත්වේ මේ රටේ නීතියක් කඩනවා. මේක නීතියක් හැටියට තිබ්බොත් මේක සමාජ චර්යාවක් ගැන අපි මේ සාකච්ඡා කරන්නේ මේ නීති කැඩීමක් මෙතන සිදුවෙන්නේ නෑ නිරුප පුතා
හැබැයි දැන් ඔබ ප්‍රංශය සම්බන්ධ කතාවේදී ඔබ කිව්වා ඒ නීතිය පිළිපදින්නේ නෑ කියලා
අපි ඒක පිළිපදින්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව නීතිය දැම්ම මේට පෙරතිවිච්චි දක්ෂිණාංශික රජය ඒක දැම්මා ඒ ගොල්ලන්ටම අවබෝධ වුණා මේක ක්‍රියාත්මක කිරීම ඒ තරම් ප්‍රායෝගික කාර්යයක් නෙවෙයි ඒ නිසා ඒ ලීල්කම දීලා තිනවා ඒක අද දඩ ගහන්නේ
නැහැ. අප දන්නා විදියට නම් ප්‍රංශයේ ඒ දැන් කිසිම ආගමික පතනමක් හැඟෙමින උදාහරණයක් හැටියට කුරුසයක් පැලඳීම එහෙම නැත්නම් ධර්මචක්‍රයක් හෝ වෙන වෙන ඒ ආගමික බව හැඟෙවෙන කිසිඳු මේ පළඳනාවක් හෝ ඇඳුමක් අඳින්න බෑ. අප දන්නා ආකාර නම් මම දන්නේ නැහැ. ඔය තත්ත්වය කොහොමද කියන්නේ ඔබ මේ
කොහොමද
ඔය තරම් අභියෝග කරන්නේ කියලා මොකද ඒගොල්ලෝ නීතිය
අනුගමනය නඩු තීන්දුවක් දුන්නා. ඊයේ ශේෂාධිකරණයේ ඒ නඩු තීන්දුව දුන්නේ ඊයේ දුන්නු තීන්දුව එතනදී අපේ ව්‍යවස්ථාවේ අනුගත වෙච්ච ඡේදයක් 90 තමයි මේ නඩු තීන්දුව දෙලා තියෙන්නේ. දහමක් මේ රටේ නීතිය. ඒ දහමක් පිළිපැදීම දහම 90 එක හෙලිදරව් වෙන ආකාරයට හැසිරෙන්නට ඉඩහස තියෙනවා. ඒක මේ රටේ නීතිය. ඉතින් ඒක මේ රටේ නීතිගත වෙලා තියෙනවා නම් ඒක හැමෝටම පොදු නීතියක්. ඒක සෞදි අරාබිය නැති නිසා ඒක ඉස්ලාමයට විරුද්ධ කටයුත්ත මේක තීර නිසා අපි ඒක ඒ රටේ නීතිය මේක මේ රටේ නීතිය.
හරි දැන් මේ රටේ නීතියට අනුකූලව දැන් මේ රටේ ඕනම කෙනෙක් ඕනම වෙලාවක පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙන අනන්‍යතාවය සම්බන්ධයෙන්
අනිවාර්යයෙන්.
නමුත් දැන් මුස්ලිම් කාන්තාවක් සම්පූර්ණයෙන් මෝහන වසාගෙන ඉඳද්දි පිරිමි පොලිස් නිලධාරියෙකුට විතරක් පරීක්ෂා කිරීමේ කිසි ගැටලුවක් නැහැ.
නැහැ. අත වශයෙන්ම දැන් පොලිස් කාන්තාවලුත් ඉන්නවා. නමුත් දැන් මෙතන දැන් මෙතුමා හොඳ උදාහරණයක් දුන්නා මේ ඇම්බියුලන්ස් එක ගැන. වාහනවලට නීති තියෙනවා ඇම්බියුලන්ස් එකට නීති නැහැ. ඇම්බියුලන්ස් එක කියන්නේ මනුෂ්‍යයාගේ ජීවිතය හා මරණය අතර කටයුතු කරන වාහනයක්. දැන් එතනදී දැන් අවශ්‍ය රටේ අවශ්‍යතාවයද. දැන් අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවට යනවා. දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොහොමද પાස්පෝර්ට් එකක් සීල් එකක් ගන්න රටින් පිට වෙන්න එයාට එයාගේ මූණ බලන්න නේතු. ඒ එතනදී ඒක කළ යුතුයි. දැන් ප්‍රසවහ නාර්වේද වෛද්‍යවරයෙක් ළඟට දරු ප්‍රසූති සඳහා කාන්තාවක් ගියාම අනිවාර්යයෙන්ම එයා පිරිමිද ස්ත්‍රීද කියන தත්ත්වය බලන්න බෑ. එතෙන්දී ඉස්ලාමයේ ඒකට අනුමත දෙයලා තියෙනවා. ඉස්ලාමයේ අන්තවාදී නෑ. මනුෂ්‍යයාගේ යහපත පිණිස මේ වගේ තමන්ගේ ගෞරවය තමන්ගේ සාරධර්ම රැකීමේ අවශ්‍ය තාවයට එයාට නිදහස දීලා තියෙනවා. එයාට කැමති නම් වහන්න පුළුවන්, කැමති නම් අරලා ගන්න පුළුවන්. ඒක බල කර ක්‍රියාත්මක කිරීම ඉස්ලාමීයද නැහැ.
හොඳයි. එතකොට දැන් අපි ආපහු පරණ උදාහරණයකට ඔබතුමා උපුටා දැක්කුවා මේ සිරකරුවන් රැකගත යුතුයි කියන පදනමයි. අපි ඒ පදනම මතකම තමයි මුහම්මද් ගඩාෆි ගැන කතා කරේ. ඔබතුමා ඒ වාර ගන්නක් මුණගැහිච්ච ඒ රාජ්‍ය නායකයා.
අනිවාර්යයෙන්.
එතුමා අර විදියට මරා දානවා වැඩගෙන ඇවිල්ලා වෙඩි තියලා එහෙම මරා දානවා. එතකොට ඒක ඉස්ලාමයට එකඟ නෑනේ.
එකඟ නෑ.
හරි. නමුත් එතකොට අන්තර්ජාතික උලමා සංවිධානයේ නායකයා ඒ වෙලාවේ කියනවා මේ ගඩාෆි මරපු දවස අල්ලාගේ දවස කියලා. එතකොට මොකද්ද මේ දෙකේ තියෙන ගැළපීම?
කවුද කියලා තියෙන එහෙම?
අන්තර්ජාතික උලමා සංවිධානයේ නායකයා කියනවා.
කවුද? මොකද්ද නම? මොකක්ද පිළිගත්තු සංවිධානයක්?
හොඳයි. මම ඔබතුමාට ඒ නම ඉදිරිපත් කරන්නම්. හරි. දැන් එතෙන්දි කියනවා මම මේක මේ ප්‍රසිද්ධික
පළමුවෙන් මේ සංවිධානයේ ඔහුගේ නම කිව්වා නම් තමයි ඒකට රෙකග්නිෂන් එකක් තියෙනවාද කියන එක තේරෙන්නේ අපිට.
හරි. ඔබතුමාට නම සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙම නැතුව එකඟ වෙීමේ හැකියාවක් නැහැ කියලා ඔබතුමා
කියන්නේ. නෑ. එහෙම නැතුව වුණත් මම ඔබතුමාගේ චම්ලි පුතා කියන දේ මම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. දැන් විවිධ අය අල්ලාගේ නම කියලා වැරදි වැඩ කරනවා.
ඔව්.
ඒක ලෝකයේ බොහෝ තැන්වල සිදු වෙන දෙයක්.
ඔව්.
ඒක දහමට ඇඳ ගැනීම තමයි අපේ තියෙන විරෝධතාවය.
ඔව්.
ඒක දහමට එකඟ නැහැ.
දහමට එකඟ නැහැ කියන එක. නමුත් ඒ වෙලාවේ ඒ පුද්ගලයා එහෙම සඳහන් කිරීමක් කරන්නේ එතකොට ඔබතුමාලා එතකොට ඒක ඉස්ලාමයට එකඟයි කියලාද කියන්නේ ඒ මරලා දාපු හැටි?
සම්ලි පුතෝමා නැවත කියන්නේ ඒක ඉස්ලාමයේ නීති වලට එකඟයි කියන தத்துவයට එන්න මට හැකියාවක් නැහැ.
හොඳයි.
නමුත් ඒකේ පසුබිම මම හරි විදියට තෝරලා බේරලා හොයලා මං කියමේ දැන් විද්‍යාත්මක ක්‍රමයේ කොහොමද අපි පරීක්ෂණයක් කරනවා ඒ පරීක්ෂණය අපි නිරීක්ෂණය කරනවා ඊට පස්සේ නිගමනයකට එනවා. නමුත් අපි නිගමනයකට ඇවිල්ලා ඒක සනාථ කිරීම සඳහා පරීක්ෂණ හෙව්වොත් අන්න එතකොට වැරද්දක්
වෙනවා. හොඳයි මම නම කියන්නම් ඒ මහත්මයාගේ කර්ලාවි. ඔව් ඔබ පිළිගන්නවද කටාර්වල තියෙන මේ සංවිධානය? ජමිතුල් මා සංවිධානයේ
මේ නම තියෙන කෙනා දැන් ඒ කියන කෙනා ප්‍රසිද්ධ කෙනෙක්. නමුත් එයා ඒ ප්‍රකාශනය කළාද නැද්ද කියන එක පිළිබඳ දැන් මම කියන්න. දැන් එයා එයාට දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් යමෙක් කියන්න පුළුවන් අරයමරුපීක සාධාරණ මේක අල්ලාගේ දිනේ, මේක නබිතුමාගේ දිනේ, මේක ඉස්ලාමීය දිනේ ඕනම වැරදි වැඩක් කරලා ඕනෑම කෙනෙකුට ඕන දෙයක් කරන්න කියන නිදහස. නමුත් අපි ඒක තීරණය කරන්නේ ඉස්ලාමීය ගැනීම් වලට කොයිතරම් දුරට මේක පදනමක් තියනවද නැද්ද කියන එක මත.
හොඳයි. දැන් මේ කර්ලාවි කියන මහත්මයව ඔබතුමන්ලා පිළිගන්න සංවිධානයක එහෙම පිළිගන්න
මට කර්ලාවිව පිළිගන්වන්න උත්සාහ කරන්න
එපා. නෑ නෑ ඔබතුමන්ට පිළිගන්න.
යා කොහේ දුවරි රටක ජීවත් වෙන කෙනෙක්.
හරි.
මම ඉස්ලාමීය පිළිගන්න කෙනෙක්. මම කොරාණය හා නවිතුමාගේ අලංකාර පූර්වාදර්ශය අනුව ඉස්ලාමීය අනුගමනය කරන කෙනෙක්. ඇරෙන්න දැන් වෙන රටක කෙනෙක් යමක් කළා වෙන රටක කෙනෙක් ප්‍රකාශනයක් කළා කිය වෙන රටක
ඒක අපි ලව්ව පිළිගන්න කියන එක අතර
මේක මට ඈඳවන්න එපා. මොකද
නෑ නෑ ඔබතුමා නෑ නෑ
කම වේදෙන් කියන්නේ
ඔබතුමා
අපි ආවේ ඒක සම්බන්ධ නෑ.
ඔබතුමාල කර්ලාවි මහත්මයා පිළිගන්නවා.
මම කොහොමද පිළිගන්නේ
ඔබතුමා
නිලූප පුතා? මම ඔබතුමාගේ ගහනවා මට ඒකට දැන් මට ඒ පිළිබඳ දැනුමක් නැතුව දැන් කර්ලාවි ඒක කළාද කියන එක මම දන්නේ නෑ. කර්දාවීගේ ස්ථාවරයේ මොන පදරමින් කිව්වද කියන එක මම දන්නේ නැහැ. දැන් මට එවැනි නොදැනුවත්කම තුල නිගමණයකට එන්න බෑ.
හොඳයි. දැන් නමුත්
දැනගෙන තමයි නිගමණයට.
ඔබතුමා මම කාරණාව පවසු පිළාවෙ කිව්ව නම
නම දන්නේ නැහැ. කවුද කියන එක දැන ගැනීම සඳහා තමයි.
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධලා දින උලමා සංවිධානය පිළිගන්නවද?
මොනස යා උලමා සංවිධානයේක දැන් මෙතන ශාම්ලි පුතා දැන් මෙතන ඒ
සම්බ උත්සාහ කරන මොකද්ද කියන එක
අපිව යම් කිසි වැරදි වැඩක් කළා කෙනෙක් අපි ඒක අනුමත කළ යුතුයි නැත්නම් ප්‍රතික්ෂේප කළ යුතුයි තීර තත්ත්වයට තල්ලු කරන්න නෑ එහෙම කරන්න එපා. දැන් මෙතන අපි මේව සාකච්ඡා කරමු. එයා එහෙම දෙයක් හරිදයක් කියලා ඔයා හරිදේවල් කියලා තියා යා වැරදි දේවල් කියලා තියි ඔන්න මෙරිට් ඔෆ් ද ඉෂු ඒක යා ප්‍රකාශ කරන සිද්ධියේ පදනමම අපි තීන්දුව ගටින්නඩක්ටි. දැන් මෙයා මෙහෙම දෙයක් කළා නම් ඒක මම සියලු දේ සොයා බලා සියලු දේ සියලු තොරතුරු මාසතුව ඒක විශ්ලේෂණය කරලා කරලා මට ගිමට ආව නෙවෙයි. මට පේන විදිහට ඒ වදයක් කිව්වනම් වැරදි. ඒක එච්චර බරපතල කාරණාවක් නෙවෙයි. ඒක වැරදි කියලා තීන්දුව කරන්න මට කිසිම දුෂ්කරතාවයක් නැහැ.
ඒක ඉස්ලාමයට අනුකූල නැහැ.
අනුකූල නැහැ කියන එක මොකද ඒකේ පදනම මම හරි විදිහට දැනගෙන නෙවෙයි. දැන් මම උත්තරයක් දෙන්නේ. මොකද ඒක ඒ ගැන මට තොරතුරු නැහැ.
හොඳයි. කොහොම නමුත් කනගාටු වුණත් කතාබහ උණුසුම් තැනකදී නවත්තන්න සිද්ධ වෙනවා මොහොමඩ් මන්සූර් මහත්මයා.
මොකද නවත්තන්න එපා. අපිට කීප වරක් නැවත දෙන්න.
අපි ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම දෙනවා.
දෙනවා දෙන්න.
මේ කතාබහ මේ බැලුංගල නෙතපෙන් බැලුංගල මේ ආරම්භ කරන කතාබහ එහෙම නැවතින්නේ නැහැ. මේ රටේ ජනතාවට ඒ වගේම ඔබ සංවිධානයටම සියලු දෙනාට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අපි දෙන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි මොහොමඩ් මන්සූර් මහත්මයාට. ඒ වගේම තමයි මුර්ෂිද් මුලාෆර් මහත්මයාට මේ කතාවහට.
ඔව් කිය. ඇත්තෙන්ම ඕගලන්ගේ කම්පියුටර් සිස්ටම් එකේ ඕගලන් පොඩි වෝටින් සිස්ටම් එකක් දැම්මා. නිකාබ් එක තියෙන එක හොඳයිද නැද්ද කියන එක හොඳයිද කියන එක.
ඔව්.
ඇත්තටම ඒ වෝටින් සිස්ටම් එක අනුව ඕගලන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ ඕගලන් කව 98% මේකට මුස්ලිම්වරු කැමති නැහැ කියලා. ඇත්තටම මේ වෝටින් සිස්ටම් එක පිළිගන්න පුළුවන් කියන එක අපිට හොඟක් අමාරුයි.
මුස්ලිම්වරු නෙවෙයි ඒ ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධව තමයි කිව්වේ. ඡන්ද එතර මුස්ලිම්වරුන්ද එහෙම නැත්නම් සිංහලවරුන්ද කියන කාරණාව සඳහන් වෙන්නේ නැහැ. ඒ වෝට් එක ඇතුලේ ඡන්ද ප්‍රකාශ කිරීම පමණයි සඳහන් වෙන්නේ.
ඒකින්ද අපි ඉල්ලා සිටින්නේ ඒ වගේ ඡන්ද ක්‍රමයකින් අපිට යම් කිසි නිගමනයකට එන එක හුඟක් අමාරුයි. එහෙම නැත්නම් එහෙම තියෙනවා නම් අපිට ලෝකයේ වෝටින් සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉලෙක්ෂන් එකක්. ඒකින්ද වෙනත් ක්‍රමයකින් එක කරන්න හොඳයි.
හොඳයි. කොහොම නමුත් එකඟතාවයන් විරුද්ධ වීම සියල්ල මැද අද බැලුම් ගලින් නොකි කතා අලින්නට හමාර වෙනන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළට. ඒ වගේම
for more lectures visit slhub.com